সাকাচ্ছা আমি মূল কাটতে কাটিন্তু করবো মহাচার রবি তোমায় গৌরব পেলি কান না ধরে স্বাইন সম্বন্ধ রাই না ভরা ধরা কেন মহাচার্য তোমাটা আমি সাকাচ্ছা আরম্ভ একটা বাদ দিন সময়
তেরুවන් සරණයි. ඉතින් මේ සාකච්ඡා මාලාව සුනන්ද මහත්තයා තමයි ආරම්භ කළේ. කොහොම මේ දහම හොයන පිරිසට සරලව පැවැත්වෙන කතා කරන්න පුළුවන් සාකච්ඡා මාලාවක් ආරම්භ කරමු කියලා. ඉතින් ඒක බොහොම මම හිතන්නේ පටන් ගත්තට වඩා ගොඩක් ඉදිරියට ගිහිල්ලා තියෙනවා. දැන් නිවන් මාර්ගෙන් සාකච්ඡා කරන විශාල පිරිසක් එකතු වෙලා කරන අදහම් සාකච්ඡාවක් බවට පත් වෙලා තියෙනවා. ලොකු ධර්ම දානමය කුසලයක් කරගන්නේ. ඉතින් එතුමාට අපි හැමෝම පුණ්‍ය අනුමෝදනා කරන්න ඕන ධර්ම දාන පැත්තෙන්. ඒ වගේම අපේ ස්වාමීන් වහන්සේ බොහොම හොඳින් දහම පෙන්නලා එනවා. මම උන්වහන්සේට ආරාධනා කරනවා. මේ ස්ක්‍රීන් එකෙත් දාලා තියෙනවා අවශ්‍ය විදිහට වැඩසටහන පවත්වාගෙන යන විදිහට. අවසරයි ස්වාමීන් වහන්ස. පෙරුවන් සරණයි.
තිරුවන් සරණයි. මේ අපි සර් අපි මේ අදහස් කළේ මෙතනදී මම මේ සරල ලෙස සංස්කාර වටහා ගැනීම කියන මාතෘකාව යටතේ අපේ ලොකු සායන් වහන්සේ කරපු දේශනයක් තමයි. එතකොට දේශනයක් කරගෙන යනකොට ටිකක් අර දේශනයක් අහනකොට ඇතැම් විට කරුණු මේ අපෙන් මගහැරෙන්න පුළුවන්නේ. නමුත් මේ අර මේ දේශනාව ටයිප් කරලා තියෙනවා. ඉතින් ඒ ටයිප් කරලා තියෙන නිසා ඒකේ අපි සාමාන්‍යයෙන් ලිපියක් කියවන අර්ථයෙන් වගේ කියාගෙන යනකොට අපිට මේ ස්ක්‍රීන් එකේ පේනවා. ඊට පස්සේ මේ අපි මේ දේශනා අහලා තියෙන බොහෝ දෙනෙක් ඉන්නවා. අහලා තියෙන අය ඒවා එහෙම නැත්නම් අලුතෙන් අහනවා වෙන්න පුළුවන් කාට හරි. මේක කියවගෙන යන අතරතුරේදී ගැටලුවක් හරි එහෙම නැත්නම් මේ ආශ්‍රයෙන් පැනනගෙන සාකච්ඡාවක් කරගෙන යන තමයි අදහස් කළේ. ඉතින් අර සරලව සංස්කාර වටහා ගනිමු කියන තැනින් එතකොට ඒ මා ඒ ලිපියේ ඒක අර්ධයක් කියවලා ඉවර කරා ගිය සතියේදී. දැන් මේ සතියේදී බලාපොරොත්තු වෙන්නේ අර කොටසක් කරලා ඊට පස්සේ මේ අපි කරුණු ටිකක් කතා කරගෙන යමු කියන ඒ උන්නාව බ්‍රාහ්මණ කියන සූත්‍රයේ තනින් ඉඳලා තමයි මේ විස්තර කරගෙන යන්නේ. ඉතින් ඒ නිසා මම සූත්‍ර ඒ දේශනාවට අදාළව ඒ ටයිප් කරපු ටික මම කියවගෙන යන්නම්. ඉතින් ඒ ආශ්‍රයෙන් ඒ ඇසුරු කරගෙන අපි සාකච්ඡාව මූල් කරගනිමු කියලා අදහස් කරන්නේ අපේ සර අදහස් කරේ. ඒක කියනවා මේක උන්නාබ බ්‍රාහ්මණ සූත්‍රයේ පැහැදිලි වෙනවා. උන්නාබ බ්‍රාහ්මණය ඇවිල්ලා බුදුරජාණන් වහන්සේකින් අහනවා ඇස කන නාසය දිව කය කියන කරුණු තුන පිළිසරණ භුක්ති විඳින්න කවුද? උන්නාබ බ්‍රාහ්මණ කියලා සූත්‍රයක් වෙන මේ සූත්‍රයේදී අහනවා උන්නාබ බ්‍රාහ්මණය මේ අහන ප්‍රශ්නය තමයි ඇසයි කනයි නාසයයි දිවයි කයයි පහයි. මෙන්න මේ ඇසටයි කනටයි නාසයටයි දිවටයි කයටයි ඒවට පිළිසරණ මොකක්ද? සහ ඊළඟට තාවචනයක් තියෙනවා භුක්ති විඳින්නා කවුද කියලා. අන්න ඒතර භුක්ති විඳින්නේ පිළිබඳවත් කතා කරනවා. මේ බ්‍රාහ්මණය අහන ප්‍රශ්නයත් එක්ක පිළිසරණ කියන වචනයත් අහනවා. ඒ වගේම භුක්ති විඳින්න කවුද කියලාත් අහනවා. ඇස කන නාසය දිවකයෙහි පිළිසරණ භුක්ති විඳින්නා මනස. අන්න එතකොට ඇස කන නාසය දිවකය කියන කාරණා පහට භුක්ති විඳින්නා ඒත් එක්කම සමාන්තරව යන වචනේ තමයි පිළිසරණ කියන්නේ. ඔය වචන දෙකම භාවිත වෙනවා සූත්‍රයේ. මනස. එතකොට ඇසෙන් කනෙන් නාසයෙන් දිවෙන් කයෙන් ගෝචරත්වය භුක්ති විඳින්නා කවුද? අර ගෝචරත්වයන් භුක්ති විඳින්නා. ඒකට භුක්ති විඳින්නෙක් බවට පත් වෙලා එන භුක්ති විඳින කෙනෙක් ඉන්නවා කියන එක. එතකොට භුක්ති විඳින කෙනෙක් ඉන්නවා. එතකොට ඒ කියන්නේ පිරිසිඳ දැකලාද? පිරිසිඳ දැකලා නැහැ. එහෙනම් මෙන්න මේ භුක්ති විඳින්නා කවුද? මනස කියලා කියනවා. එතකොට මේ ලෝකය කියන කාරණාව මනෝලෝකය. ඔන්න ඊට පස්සේ මේ සාමාන්‍යයෙන් ප්‍රශ්නයක් අහනවා. හරි, ඇස කන නාසය දිවකය කියන කාරණාවල් වල භුක්ති විඳින්නේ මනස නම් එතකොට මේ ලෝකය කියන කාරණාව මනෝලෝකයද? එහෙනම් මේ ලෝකය කියන්නේ මනෝලෝකයක්ද කියලා. ඔන්න ප්‍රශ්නයක් අහනවා. ඉතින් ඇසටයි කනටයි නාසයටයි කයටයි මනටයි යාට තනියෙන් බැහැනේ මේ දෙක කරන්න මනසත් ඕනනේ. එහෙනම් මේ ප්‍රශ්නයක් අපිට අර මේ විචක්ෂණයක් හිතන ගතියක් ඉස්මතු කරලා අහනවා. එතකොට මේ ලෝකය කියන කාරණාව මනෝලෝකයද? එහෙනම් ලෝකය කියලා කියන්නේ මනෝලෝකයද කියලා, මනෝලෝකයක්ද කියලා අහනවා. එහෙමනම් ඔබට බනහන්න පුළුවන් වෙන්න ඕන මනෝලෝකේ. එහෙනම් දෙ ඔන්න ඊළඟට හරි ලස්සන තැන හිතීමක් ඉස්මතු කරමු. හරි, ඇස. එහෙනම් කන නැතුව, කන නැතිව මනසෙන් පුළුවන්කම තියෙන ඕන මොකක් කරන්නද? දේශනාව අහන්න. හරි ලස්සන තැන. දැන් ඇස කන නාසය දිව කයට, කයට පිළිසරණ මන කියලා කියනවා. එහෙමනම් ඔබට බණ, ඒ කියන්නේ එන ලෝකයේ කියන කාරණේ මනෝලෝකයක්ද? එහෙමනම් ඔබට බණ අහන්න පුළුවන් වෙන්න ඕන මනෝලෝකයේ. එහෙමනම් මනෝලෝකයෙන් බණ අහන්න ඕන පුළුවන්කම තියෙන්න ඕන. ඔන්න බලන්න, එතනම පොඩි මේ තියෙනව නේද පරස්පරතාවයක්. නිකන් හිතන්න ඕන පැතිකඩක්. ඇස කන නාසය දිව කයට පිළිසරණ මනෝලෝක මනස. එහෙනම් බණ ඇහිම කියන්නේ, එහෙනම් මේ මුළු ලෝකෙම මනෝලෝකයක්. මනෝලෝකයක් නම් අර ඇස කන නාසය දිව කය නැතිව මනෝලෝකයෙන් බණ අහන්න පුළුවන්කම තියෙනවා. අන්න එතනම පින්වතුනේ අපිට නිකන් කියන හිතන්න යමක් ඉස්මතු කරලා දීලා තියෙනවා. මම හිතන්නේ එතන ඒ කාරණාව ඉස්මතු වෙලා ඉන්නේ ඇති කියලා මම හිතනවා. ලෝකය කියන කාරණාව එතනින් එහා තව මනස කියලා කිව්වනේ. දැන් මේ දයන් වුණා බ්‍රාහ්මණය කියන කාරණේ මනස කියලා කිව්වනේ බුදුරජාණන් වහන්සේ. මනසට පිළිසරණ මොකක්ද කියලා අහනවා. එහෙනම් ඊළඟට අහනවා මනසට පිළිසරණ මොකක්ද කියලා අහනවා. මනසට පිළිසරණ සිහිය, සතිය. හරියටම නිවැරදිවම සතිය කියලා කියන්නේ දැන් ඔන්න දැන් මනසට පිළිසරණ කියලා කියන්නේ සතිය කියලා කියනවා. දැන් සතියෙන් ඉන්නවා කියලා අපි කතාවට අහලා තියෙනවානේ. ඔන්න දැන් සතියෙන් ඉන්නවා කියලා. දැන් ගොඩාක් ඉගැන්වීම් තුළදී නූතන ලෝකයේ දැන් කියන්නේ ශ්‍රී ලංකාව විතරක් නෙවෙයි, ඉන්දියාව, ඒ වගේම බටහිර ලෝකයේ ඔන්න සතියෙන් ඉඳීම පිළිබඳව කතා වෙනවා. සතියට පුදුමාකාර තැනක් ලෝකයේ තුල දීලා තියෙන ඉතාම වැදගත්. හරියටම ඔන්නද, හරියටම නිවැරදිවම හරිම දේ ඒ විදියට තේරුම් ගන්නවා කියන්නේ. සංඝහන්සේ අදහසක් වෙන්නේ දීලා තියෙනවා. මොකද්ද සතිය කියනකින් අදහස් කරන්නේ? ඒකත් එක ඉන්නවා කියන පද කාරණාව නෙවෙයි, හරියටම නිවැරදිවම හරිම දේ. අන්න ඊළඟට වචනේ අදින ඒ විදියට තේරුම් ගන්නවා කියන, අන්න ඒ විදියට තේරුම් ගන්නවා කියන එක හරිම සතිය. අන්න එහෙනම් අපිට ගැබ් වෙනවා තේරුම් යන කාරණේ. තමයි අරමුණක් තියෙනවා, ඒ අරමුණ කෙරෙහි සිහියෙන් ඉන්නවා කියන කාරණේ නෙවෙයි. ඒ පාදකත්වය තේරුම් ගන්නවා කියන්නේ, තේරුම් ගන්නවා කියන වචනයක් තියෙනවනේ. ආන්නේ තේරුම් ගන්නවා වැටහීම් සහගත සිහිය. මම එහෙම වචනයක් පාවිච්චි කරන්නම්කෝ. එතනදී පාවිච්චි කරලා මම වචනයක් යොදා ගන්න, වැටහීම් සහගත සිහිය. ඒක හුදෙක්ම යම් කරුණක් ඇවිල්ලා ඒ කාරණීර පවත්වන සිහිය නෙමෙයි, වැටහීම් සහගත සිහිය. ඒතර වැටහීම් සහගත සිහිය කියලා කියනකොට ඒක කෙනෙක් කරන දෙයක් නෙමෙයි. ඒක එතනින් එහාට තව තියෙනවා සතියේ පිරිසරණ විමුක්තිය. සතියේ පිරිසරණ මොකද්ද? විමුක්තිය. මේ විදිහට තව පැහැදිලි කරනවා සතිය කියන කාරණාවෙන් අර්ථ ගැන්වෙන්නේ නිවැරදිවම හරියට මේ විග්‍රහය සතිය කියන කාරණාවෙන් අර්ථ ගැන්වෙන්නේ නිවැරදිවම හරියටම ඒ විග්‍රහය ඒ කරුණ දන්නවා කියන එක. අන්න ඒ කරුණ දන්නවා කියන කාරණා. එතකොට එහෙනම් මනස කියන කාරණාවේ සිද්ධිය. අන්න එතකොට ඒක හරියටම දන්නවා මනස කියන කාරණාවේ සිද්ධිය. මේ මනසක් කියන තැන නෙවෙයි. මනසක් වෙච්ච තැන අරමුණු තියෙනවා. ඒතර මනසක් වෙච්ච තැන අරමුණු තියෙනවා. ඒතකොට අරමුණු භුක්ති විඳින්නෙක් අත් විඳින්නෙක් ඉන්නවා. හැබැයි මනස කියන කාරණාවේ සිද්ධිය කියලා කියනකොට මනසක් තිබිලා ඒ මනස භුක්ති විඳිනවා කියනනේ. හැබැයි මේකෙන් අර්ථ ගන්නවන්නේ නැහැ මනසක් කියලා සිද්ධියක් තියෙනවා කියලා කියන්නේ නැහැ. එන්නෝතින් අර මනසක් කියලා සිද්ධියක් අත්විඳින්නෙක් ඉන්නවා පැත්තේ. සිද්ධිය කියන එකෙන් අදහස් කරගන්න තේරුම් ගන්න ස්වාමීන් වහන්සේ මේ වචන පද දෙන්නේ ලෝකයේ තුර තැවරීම නවත්තන්නේ. ලෝකේ කොහේ හරි ඇති බවින් හෝ නැති බවින් අන්තයකට වැටෙනකම නතර වීම පිණිස සිද්ධිය කියලා කියනවා මිසක ලෝකයේ සිද්ධිය කියන කාරණයේ විචක්ෂණීය වෙද්දී සිද්ධිය කියන කාරණාවක් මනස කියන කාරණාවේ සිද්ධිය කියලා කියනකොට ඒ කරුණ විචක්ෂණීය වෙද්දී සිද්ධියක් කියලා හෝ නතර වීමක් වෙන්න බෑ කියන අදහස පින්වත් අපි අදහසක් හැටියට ගත යුතුයි කාරණාවක් හැටියට. මනස කියන කාරණාවේ සිදු වෙච්ච වැඩ පිළිවෙල හරියටම දන්නවා. මනස කියන කාරණාවේ සිදු වෙච්ච වැඩ පිළිවෙල හරියටම දන්නවා. ඒකට කියන්නේ සති සම්බොජ්ජංගය. සතිය කියන බෝධිඅංගය. ඒ සතිය කියන බෝධිඅංගය මුල් කරගෙන මොකද වෙන්නේ? විද්‍යා විමුක්තිය. අන්න ඒකට කියන හරිම නම මොකද? සති සම්බොජ්ජංගය. සිහිය කියන බෝධිඅංගය. ඒකට කියන සතිය කියන බෝධිඅංගය. මේ සතිය කියන බෝධිඅංගය මුල් කරගෙන මොකද වෙන්නේ? විද්‍යා විමුක්තිය කියන කාරණය එතනට අරගන්න පුළුවන්. ඉතින් එතනට යනකම් අපි ඡේදයක් කතා කරපු නිසා ඒ ඡේදය තුළ මේ මොනවා හරි ගැටලු තියෙනවා නම් අපි ඉස්සරහට කතා කරගෙන යමු. ඡේදය ඔස්සේ අපිට එතකොට දේසි මේකේ මේ කියවපු ටිකේ මොනවා හරි ගැටලු සහගත දැන් තියෙනවා නම් අදහස් මම හිතන්නේ කවුරුත් නිහඬ නිසා ගැටලුවක් නැතුව ඇති කියලා. මේ සුනන්ද මහත්තයා මේ ඔබතුමාගේ මේ කම්පියුටර් එකේ තියෙනවද ත්‍රිපිටකය ඇප් එකක් මොකක් හරි? සුනන්ද මහත්තයා මාව එහෙනම්ද?
ඔව් සයින සමේකේ පොඩක් ගන්න අමාරුයි මට.
ආහා හරි කමක් නැහැ. එහෙනම් ඉතින් අපි අර මේ සතිය බෝධිඅංගයක් හැටියට බවට පත් වෙන විදිය තියෙනවා. මේ කෙනෙකුට කියවන්න පුළුවන් මේ සීල කියන සූත්‍රයක් තියෙනවා බොජ්ජංග සංයුත්තනිකායේ බොජ්ජංග සංයුත්තේ. ආන්න එතනදී සති සම්බොජ්ජංගය කියන්නේ සිහිය කියන එක අපි ලෝකයේ තුල පවත්වන සිහියයි සති සම්බෝධිඅංගය මේ සති සම්බෝධිඅංගය කරා එන අර පිළිවෙල පාත්මී පිළිවෙල ඒකේ තියෙනවා. එතකොට කියන්නේ අපිට කෙනෙකුට ප්‍රශ්නයක් ඇති වෙන්න පුළුවන්නේ හරි අපි කොහොමද සතිය කියන දේ මේ ලෝකයට අදාළව කොහොමද ලෝකයට අදාළ වෙනවද? එහෙම නැත්නම් ලෝක වාග්යතුන් වහන්සේ දේශනා කරපු සතිය මොකක්ද කියලා? අන්න ඒකට ලොකු මේ උපකාරයක් ගන්න පුළුවන් සූත්‍රයක් බොජ්ජංග සංයුත්තේ තියෙනවා. සීල සූත්‍රය කියලා කෙනෙකුට තවදුරටත් වැඩිදුරට කියව ගන්න පුළුවන්කම ලැබෙයි. හොඳයි. අපිට මේ ඉස්සරහ සතියකදී අවස්ථාව සැලසුණොත් අපි කියවන්න උත්සාහයක් ගන්න. හොඳයි. අපි දෙන්නේ යමු. අපි කවුරුවත් මේ මනෝලෝකයක් එක්ක ඉන්නවා. ඉන්නවා කිය කියා අපි හිතියට එතන සිදුවෙන සිද්ධි ධාමයේ පිළිබඳව බලන්නේ නෑ. දැන් මනසේ මායාව කියලා කියනවා නේද? මනසේ මේක රැවට්ටීම කියලා කියනවා. එතකොට විඥානීය මායාව කියලා කියනවා. ඔව් අපි හිම කියනවා විතරයි. දැන් හරි ඇත්ත කතාව ඇත්ත. මේ අපි කවුරුත් මේ මනෝලෝකයක් එක්ක ඉන්නවා කියා අපි හිතියට එතන සිදුවෙන සිද්ධි ධාමයේ පිළිබඳව බලන්නේ. අන්න එතන හරි වැදගත් වෙනක්. එතන සිදුවෙන සිද්ධි ධාමයේ පිළිබඳව බලන්නේ. අන්න ඒ කියන්නේ නම් මේ හැම දේශනාවකදීම මේ විචක්ෂණය කිරීම කියන කාරණයට හොඳ තැනක් දීලා තියෙනවා. එහෙම නැත්නම් මොකද කරන්නේ? හරි ඇසයි ඇහත් එක්ක මනස ගැට ගැහිලා නැත්නම් කනත් එක්ක මනස ගැට ගැහිලා ඔය ආදී වශයෙන් අපි මේක බැඳිලා ගැට ගැහිලා ඒ වශයෙන් කියලා කියනවා මිසක මේ මෙතන සිද්ධි ධාමයේ පිළිබඳව හොයන්න යන්නේ නෑ. එක්තරා ගැළපීමකට ගිහිල්ලා නතර වෙනවා තියෙනවා. අන්න ඒකයි ධර්මයක් එහෙනකොට විය යුත්තේ මොකද්ද? ධර්මයක් එහෙනකොට විය යුත්තේ තමයි විචක්ෂණී වීම. නැත්නම් යෝනිසෝමනසිකාරය මෙතන සිද්ධි ධාමයේ මොකද්ද කියලා උඩු යටි කුරු කර කර බැලීමට අපි යොමු වෙන්න අවශ්‍යයි කියන කාරණේ අපි අදහසක් හැටියට ගන්නවා. ඇහැට බුද්ධි විඳින්නේ අවශ්‍ය වෙන්නේ නැහැ. ඇහි යථාර්ථය දකිනවා. අන්න හරි ලස්සනයි නේ. ඇහැට බුද්ධි විඳින්නේ අවශ්‍ය වෙන්නේ නැහැ මොකක් කරනවද? ඇහි යථාර්ථය දකිනවා. ඇහි යථාර්ථය දැක්ක තැන බුද්ධි විඳින්නේ එන්නේ බුද්ධි විඳින්නේ පිළිබඳව කතා කරන්නේ නැහැ. ඇහි යථාර්ථය දැක්කා නම් එතන හැබැයි මනසකින් දුන්න විග්‍රහයකට එන්න ඉඩක් නැති වෙන්න තෝරන. ඇසේ යථාර්ථය කියලා මනසකින් දුක්න විග්‍රහයක් වෙන්න බෑ කියලා එතන කියනවා. එහෙනම් මනසින් විග්‍රහයක් දෙනවා කියලා කියන්නේ ආපහු අපේ පැත්තේ නිර්වචනයකට ගිහින්න. අපේ පැත්තේ නිර්වචනයකට නොයා මේ ඇහි යථාර්ථය පිළිබඳව තමයි විමසීමේ ඉන්න ඕන. කණෙහි යථාර්ථය දැක්කා නම් පිරිසිදු මනෝවිඥාණය කියන කාරණාව ඇස කන නාසය දිව කයි ඉක්ම වෙච්ච එක. කණෙහි යථාර්ථය දැක්කනම් පිරිසිදු මනෝවිඥාණය කියන කාරණාව ඉතක කතා කරනවා. පරිසුද්ධ පරියෝදාත විඥාණය පිළිබඳව ධාතු විභංග සූත්‍රයේ වේදාන සූත්‍රයේ කතා කරනවා. විඥාණය කියන කාරණාව ඇස කන නාසය දිව කයි ඉක්ම වෙච්ච එක. ඒක මහා වේදල්ල සූත්‍රයේ පැහැදිලි කරනවා. පිරිසිදු මනෝවිඥාණය දැනගන්නේ ආකාසානංචායතනේ විඥානංචායතනේ අකිඤ්චඤ්ඤායතනේ. එතකොට පිරිසිදු මනෝවිඥාණයෙන් දැනගන්නේ මොනවද? ආකාසානංචායතනයයි විඥානංචායතනයයි අකිඤ්චඤ්ඤායතනයයි. විමුක්තියින් ඒවා ඒ ටික ඔක්කොම විමුක්ති. ඇසින් කනින් නාසින් දිවින් කයින් කියන කරුණු තුල ඇසෙහි යථාර්ථය හරියටම දැක්කොත් ඔන්න බලන්න මනසට යන්න මනස භුක්ති විඳින්නෙක් බවට පත්වන්නේ නැහැ. දැන් උන්නාබ බ්‍රාහ්මණ සූත්‍රයේ මොකද කරේ? ඇසර පිටිසරණ මොකද? මන. හැබැයි ඇසට පිටිස භුක්ති විඳින්නත් මන. ඇසර පිටිසරණ සහ භුක්ති විඳින්නා මන. හැබැයි ඇස පිරිසිඳ දැක්ක තැන මොකද වෙන්නේ? මනසට භුක්ති විඳින්නෙක් බවට පත් වෙන්නේ නැහැ. ඇසේ යථාර්ථය කියන්නේ ඇසෙන් සිදුවෙන කෘත්‍ය කුමක්ද? ඔන්න දැන් ඇසේ දැන් අපිට කිව්ව මොකද්ද? මනස දක්වා යන්නේ නැහැ කියලා කිව්ව මොකක් නිසාද? ඇස පිරිසිඳ දැක්කට පස්සේ. එහෙනම් දැන් ඇස පිරිසිඳ දැක්කොත් මනස පිරිසරණ වීම මනස භුක්ති විඳීම සිද්ධ වෙන්නේ නැහැ නේ. ඇසෙන් සිදුවෙන කෘත්‍ය මොකද්ද? ඇසෙහි යථාර්ථය දැක්ක තැන නෙමෙයි වෙන්නේ. එහෙනම් දැන් බලන්නේ මොකද්ද? ඇසෙහි යථාර්ථය කියන්නේ ඇසෙන් සිදුවෙන කෘත්‍ය මොකද්ද? පේන එක. ඇසෙන් සිදුවෙන කෘත්‍ය මොකද්ද? පේන එක. කවුරු හරි මෙතන ඉන්නවද ඇසෙන් පෙනෙනවා කියන කෘත්‍යට අමතර කෘත්‍යයක් කරන කවුරු හරි? දැන් ඇසෙන් කරන කෘත්‍ය මොකද්ද? ඇසේ කටයුතු මොකද්ද? පේනවා කියන කාරණේ. නෑ නේද? ඇස කියන කාරණාවෙන් සිදුවෙන්නේ පේනවා කියන කෘත්‍ය විතරයි. ඇස කියන කාරණාවෙන් සිද්ධ වෙන්නේ මොකද්ද? පේනවා කියන කෘත්‍ය විතරයි. මම මේ ගොඩාක් හිමීට යන්නේ හිමීට කියාගෙන යන්නේ වෙනතුනේ මේ වේගෙන් අපි අහලා තියෙනවා. හැබැයි හිමින් කියාගෙන යන්නේ සාහරකට මෙතන දන්නා යන්නත් ඉන්නවා. හැබැයි මේක කියාගෙන යන ගමන් ඇතුළට හොඳට ඇතුළට විමසනවා මේ පස්සේ යනවා කියන කාරණයකට යනවටත් වඩා මෙතන 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 විචක්ෂණයට එන්න පුළුවන් නම් ඒක හරිය වැදගත් ධර්ම සාකච්ඡාවක වටිනාකම මත වෙනවා. එතකොට අහනවා ඇහිනවා නාසය කියන කාරණාවෙන් දැනෙනවා කියන කෘත්‍යය, දිව කාරණාවෙන් දැනෙනවා කියන කෘත්‍යය, කය කියන කාරණාවෙන් දැනෙනවා කියන කෘත්‍යය, මේවා විතරයි ඒ කාරණාවලින් සිද්ධ වෙන්නේ. අන්න එනම් ඇසේ යථාර්ථය දකින්නවා කියන පේනවා කියන කෘත්‍යය, කනේ යථාර්ථය කියලා කියන්නේ ඇහෙනවා කියන කෘත්‍යය, නාසයේ දිවේ කයේ කෘත්‍යය මොකද්ද? දැනෙනවා කියන කෘත්‍යය. උන්නාව බ්‍රාහ්මණ සූත්‍රයේ පෙන්වනවා වෙන්වෙන් වශයෙන් ඒවා භුක්ති නොවිඳ, ඒ කියන්නේ අනුන්ගේ දේවල් භුක්ති විඳින්නේ නැති දෙයක් තමයි ඇහැ කියන්නේ. ඇහැ අනුන්ගේ දේවල් භුක්ති විඳිනවද? භුක්ති විඳින්නේ නැහැ. ඇහැට කනේ දේවල් භුක්ති විඳින්න බෑ. එතකොට එහෙනම් ඇහැ තුලින්ම සිදුවෙන එකම එක දේ මොකක්ද? පෙනීම නේද? එතකොට ඇහැට අදාළ වෙන්නේ මොකද්ද? පෙනීම නේද? මෙන්න මේ පෙනීම කියන කාරණාව හරියට යථාර්ථය දැක්කොත්, පෙනීම කියන කාරණාවෙ මොකද්ද? හරියට යථාර්ථය දැක්කොත් මෙන්න මේක දකින විදිහ පිළිබඳව බුදුරජාණන් වහන්සේ දේශනා දෙකක තියෙනවා. බාහ්‍ය සූත්‍රයේ මහා මාළුක්‍ය පුත්‍ර සූත්‍රයේ දිත්තේ දිට්ඨමත්තං භවිස්සති කියන තියෙනවා. දිත්තේ දිට්ඨමත්තං භවිස්සති. ඒ කියන්නේ පෙනීම ආයි මේ ගිහිලා මනසකට ගැට ගැහිලා භුක්ති විඳින්න එක පිළිසරණ විඳින්න වීමක් එක ගැට ගැහිලා නැහැ. ඒ කියන්නේ දැකීම කියන කාරණාව මනසේ භුක්ති විඳින කෙනෙක් බවට පත් කරගන්නේ නැතිව දැකීමේ යථාර්ථය දකින සිහියේ පිටව ගන්න. ඔන්න හරි වටිනද? ඔන්න අපහම කියනවා ඒ කියන්නේ දැකීම කියන කාරණාව මනසේ භුක්ති විඳින කෙනෙක් බවට පත් කරගන්නේ නැතිව දැකීමේ යථාර්ථය දකින සිහියේ පිටව ගන්න. අන්න සිහිය කියන දේ ගැන කතා කරනවා. සිහිය පිටව ගන්න. දැකීමේ යථාර්ථය කියලා කියන්නේම දැකීමේ යථාර්ථය කියලා කියන්නේම මොකද්ද? අන්න ඒක සංස්කාරය. සංස්කාරය. දැකීමේ යථාර්ථය මොකක් කියලාද පෙන්වන්නේ? සංස්කාරයක්. සංස්කාරයක් කියන්නේ ක්‍රියාව. අන්න සංස්කාරයක් කියන්නේ මොකද්ද? ක්‍රියාව සිද්ධියක්. අපේ මේ ජීවිතේ හකුලවා ගත්තොත් එතකොට දැන් මනස ඇස පිරිසිඳ නොදැක්කොත් මනසට භුක්ති විඳින්නේ බවට පත් වෙනවා. හැබැයි ඇස කියලා කියන්නේ පෙනීමේ කෘත්‍යයත් එක්ක. පෙනීමට සිහිය ආපු තැනදී. ඒ කියන්නේ පෙනීම කියලා කියන්නේ කෘත්‍යයක්, සංස්කාරයක්, ක්‍රියාවක්, සිද්ධියක්. පේනවා කියන්නේ ක්‍රියාවක් සිද්ධියක් කියන තැනින්. එනේ සිද්ධියක් තියෙනවා කියන එක නෙවෙයි මේ සාමාන්‍ය ක්‍රියාවක් සිද්ධියක් සංස්කාරයක් කියලා කියන්නේ. ඒ කරුණ විමසීම තුල විමසීමටනේ යොමු කරන්නේ. ත්‍රේ විමසීම තුලම සිහිය පැනනගිනවා. එහෙනම් නැත්තම් වැටහිච්ච කෝණයකින් වැටහිච්ච සිහිය ඒ කරුණට භාවිත කිරීමයි මේ කතා කරන්නේ. හොයනවා හොයනවා හම්බ වෙන්නේ නැහැ කියලා කියන්නේ. දිගට දිගට හොයනවා. අපේ ජීවිතේ හකුලවලා ගත්තොත් සිද්ධීන් හතරකට කෙටි කරන්න පුළුවන්. මොනවද? අපේ ජීවිතේ හකුලවලා ගත්තොත් සිද්ධීන් හතරකට කෙටි කරගන්න පුළුවන්. හොඳට බලන්න මොකද මේ සිද්ධීන් හතර? පෙනීම කියන සිද්ධිය. පෙනීමක් නෙවෙයි. පෙනීමක් වුණොත් පෙනෙන්නේ පේන දෙයක් තියෙනවා. පෙනීම කියන සිද්ධිය. ඇසීම කියන සිද්ධිය. දැනීම කියන සිද්ධිය. දැන ගැනීම කියන සිද්ධිය. සිද්ධි හතරයි. ඔච්චරයි හකුලවල ගත්තොත් අපේ ජීවිතේ. ඒව දේවල් නෙවෙයි සිද්ධි හැටියටයි පෙන්වන්නේ. අපේ ජීවිතයේ සිද්ධීන් ක්‍රියාකාරකම් සමස්තයක් වශයෙන් ඔය කරුණු ටිකට ගන්න පුළුවන්. ඔය කරුණු තුළ අනුකොටස් හැටියට අපේ ජීවිතයේ ගෝචර වෙන කරුණු ගොඩාක් තියෙනවා. කනවා, බොනවා, ඇවිදිනවා, කතා කරනවා, නානවා, ඉගෙන ගන්නවා, පාඩම් කරනවා, බණ අහනවා, සිංදු අහනවා, ටීවී බලනවා. තව ගොඩාක් ජාති තියෙනවා. ඔන්න මේකනේ ගුණගත කරලොත් පේනවා, එනවා, දැනෙනවා, දැනගන්නවා. ඒ ඇරෙන්න මේ කතා සාමිනාසේ පෙන්වලා දෙන කනවා බොනවා ඇවිදිනවා කතා කරනවා නානවා ඉගෙන ගන්නවා පාඩම් කරනවා සින්දු කියනවා සින්දු අහනවා ටීවී බලනවා තව ගොඩාක් ජාති තියෙනවා. ඔය හැම එකක්ම ගත්තොත් අර හතරට අන්තර්ගත. ඔය මොකක් ගත්තත් අපේ ජීවිතේ බලන්න මේ අපේ ජීවිතේ කියන පැත්තර මේ මේ අපි ජීවිතේ දේවල් කරගත්තට සංසිද්ධීන් ටිකක් තියෙනවා. ලංවිය නොහැකි වූ කාරණාවන්ට ලං වෙලා දෙයක් කරගෙන යමක් කරගෙන ඒක අත්විඳින්නේ බවට පත් කරලා අපි ඇලෙනවා ගැටෙනවා මුලා වෙනවා. අන්න ඒක වැරද්දයි. හැබැයි පේනවා අහනවා දැනනවා දැනගන්නවා කියන මේ සිද්ධීන් එහෙම නැත්නම් එනවා යනවා කනවා බොනවා ආදී වශයෙන් මේ සිද්ධීන් කියන අදහසට ආවුතින් මොකද වෙන්නේ? එතකොට එහෙනම් හොඳට හිතලා බලන්න මේ ලෝකේ කවුරු හරි කෙනෙක් ඉන්නවද කියලා. සිදුවීම ක්‍රියාකාරකමක් නැතුව කවුරුත් ඉන්නේ සිදුවීමක් ක්‍රියාකාරකමක් නැතුව නෑ. කිසිදු ක්‍රියාකාරකමක් නැතුව ජීවත් වෙන කෙනෙක් නෑ නේද? හිතීම කියන ක්‍රියාකාරකම හරි තියෙනවනේ. මොකක්ද නැත්තම් හිතනවා කියන ක්‍රියාකාරකමත් එක්ක හරි අපි ඉන්නවනේ. එතකොට එහෙනම් ආයෙත් ටිකක් හිතලා බලන්න මේ ලෝකයේ කෙනෙක් ජීවත් වෙනවා කියන්නේ මෙන්න මේ සිදුවීම් ක්‍රියාකාරකම් සමූහයක එකතුවකට නේද? හොඳට හිතලා බැලුවොත් මේ ජීවිතයේ ජීවත් වෙනවා කියලා කියන්නේ හොඳට හිතලා බැලුවොත් මේ ජීවිතයේ ජීවත් වෙනවා කියලා කියන්නේ මෙන්න මේ ක්‍රියාකාරකම් ටිකකට. මේ ජීවිතය කියලා කියන්නේ ක්‍රියාකාරකම් ටිකකට. මේ ක්‍රියාකාරකම් වල යථාර්ථය මොකක්ද කියලා හොයාගෙන ගියොත් දැන් ජීවිතය කියලා කියන්නේ මොකද්ද? ක්‍රියාකාරකම් ටිකක්. මෙන්න මේ ක්‍රියාකාරකම් වල යථාර්ථය මොකක්ද කියලා හොයාගෙන ගියොත් ඒකට බහුවියත්වයක් නැහැ. දැන් මේ ක්‍රියාකාරකම් කියලා කිව්වට පස්සේ අපි සමහර අය කියන අනේ ඉතින් මේ ජීවිතයේ ක්‍රියාකාරකම් ටිකක් නේ තියෙන්නේ. නෑ නෑ, ඒක එහෙම දෙන්නේ ඇයි? වචන දෙන්නේ වචන පද වලට රිංග ගන්නද? ඕකට තමයි කියන්නේ වචන පද මේ පෞර කරේ තියා ගන්නවා කියලා. නේ, පෞරේ ගෙවන් හදනවා. ස්ථිර වාසස්ථානයද? නෑ නෑ, පෞර දෙන්නේ ඉතර වෙන්න. වචන දෙන්නේ මොකටද? වචන වල පැනපදියම් නේද? රිංග ගන්නද? ඒවා වාසස්ථාන කරගන්නද? නෑ නෑ, ඒවට නෙවෙයි දෙන්නේ. මෙන්න මේ මේ ක්‍රියාකාරකම් වල යථාර්ථයේ විචක්ෂණී වීම කිරීම පිණිසයි මේ කියන්නේ. අන්න ඒතකොට මෙන්න මේ ක්‍රියාකාරකම් වල යථාර්ථය මොකක්ද කියලා හොයාගෙන ගියොත් ඒකට බහුවියත්වයක් නෑ. ඔබ කාට හරි පුළුවන් කමක් තියනවද බලන්න? ඇවිදිනවා, කතා කරනවා, නානවා, මෙන්න මේ ඕනම ක්‍රියාකාරකමක වෙන නම් කරන දේවල් නැතුව විස්තර කරන්න. අනර ක්‍රියාකාරකම අපේ දේවල් දාන්න නැතුව නම් කරන්න නැතුව විස්තර කරන්න කියලා පින්තුනේ මේව මේ කියලා දෙන්නේ මොකටද? දේශන අහලා කම් පුරව ගන්නද? පොත් පිටු පුරවන්නද? නෑ නෑ, ඔබ ඇවිදිනකොට මේක ඇවිදිනවා කියන ක්‍රියාකාරකම මොකද කරන් තියෙන්නේ? ඔබේ දේවල් දාන්න නැතුව බලන්න, හොයන්න. ඔබ බලන්න මේ දීලා තියෙන ප්‍රායෝගිකත්වය අමුතුවෙන් වනගත වෙන්න ඕන නෑ. අමුතුවෙන් මම කියන්නේ ඒක හොඳ නෑ කියන එක නෙවෙයි, ඒක හොඳයි. දැන් අපි මෙතන ගොඩාක් දෙනෙක් ඉන්නේ සාසනය ඇතුළත් වෙච්ච අයම නෙවෙයිනේ, ගෙවල් වල ඉන්න අයනේ. ඉතින් අපි පින්වත් ඔබ මොනවද කරන්නේ? ඇවිදිනවා. ඔබ බලන ගේ ඇතුලේ කිලෝමීටර් කීයක් දවසකට ඇවිදිනවද කියන වැවිද්දට ඇවිදිනවා කියන කාරණේත් එක නෑ. කතා කරන කොච්චර තොරතෝංචියක් නේද කතා කරනෝනේ. නාන මේ ඕනම ක්‍රියාකාරම මේ ඕනම ඒක කරන්න පුළුවන්ද කාටවත්? ඒක කරන්න බෑ. ඒක කරන්න තියෙන්නේ ඒ කාරණේ තමන්ටමයි කරන්න තියෙන්නේ. ඒක කරන්න නැත්නම් අපි මේවා දැනුමක් හැටියට පිරිසිදු කරගත්තා කියන ඒ උතුම් කාරණේ විතරයි. හැබැයි ප්‍රායෝගිකත්වයට ගියලම දැන් අපිට ප්‍රායෝගිකත්වයෙන් වෙන කරන්න දෙයක් කියනවානේ. මෙන්න මේ ඕනම ක්‍රියාකාරකමක වෙන නම් කරන දේවල් නැතුව විස්තර කරන්න. අන්න වෙන නම් කිරීම දාන්න නැතුව විස්තරයක් කරන්න. මෙන්න මේක කරන්න කියලා කියනවා නේද? කරන්න කියලා කියන්නේ බෑ. වෙන නම් කරන දෙයක් ඕන. ඔන්න ඒක විස්තර කරන නම් තමයි වෙන නම් කරන දෙයක් ඕන. දැන් ඇවිදිනවා නම් පොළව හරි ඕන, අපේ කකුලක් හරි ඕන, නේද? ලනු පෙදුරක් හරි ඕන නේද? ටයිල් පොලවක් හරි ඕන, සිමෙන්ති පොලවක් හරි, මොකක් හරි. ඒ වෙන නම් කරන එකක් නේ ඒක. ඇවිදීමද? නෑ නෑ ඒක ඇවිදීම නෙමෙයි වෙන අපේ නිමිත්තක් ඕන නිමිති ඒ කියන්නේ අපිව තමයි ප්‍රධාන වෙලා තියෙන්නේ අන්න ඇවිදීම ඇවිදීම මාත්‍රේ වෙලාද නෑ නෑ මගේ දේවල් මගේ නිමිති දාලානේ පෙනීම පෙනීම මාත්‍රයක්ද නෑ නෑ අපේ දේවල් දාලා මගේ දේවල් දාලා ඒ කියන්නේ අපිව තමයි ප්‍රධාන වෙලා තියෙන්නේ ඒ කියන්නේ බලන්නකෝ කොහෙන් ගත්තත් අර ආත්මය කියන කෙනා ප්‍රධාන වෙලා එයා කරා යන ආත්මය ප්‍රධාන වෙලා එයා කරා යනවා ඒ සිද්ධිය පිළිබඳව විග්‍රහ කරන්න බෑ ඒ සිද්ධිය පිළිබඳව විග්‍රහ කරන්න බෑ බලන්න පුළුවන් ද කියලා විග්‍රහයක් දෙන්න පුළුවන් ඔබ හිතලා හරියන්නේ ඒක කරන්න ඕන ඔන්න ඔය සියලු සිදුවීම් කියන කාරණාව තමයි බුදුරජාණන් වහන්සේ සංස්කාර කියන කියන්නේ. මොන දැන් දේශනාවේ නම මොකද්ද? සරලව සංස්කාර වටහා ගනිමු කියලා නේද? මොන දැන් මුරි දැන් සරලව සංස්කාර වටහා ගමු කියලා මොකද්ද සායනාති පෙන්වලා දෙන්නේ? මුළු ජීවිතයෙන් කියන්නේ ක්‍රියාකාරකම් ටික. ක්‍රියාකාරකම් ප්‍රධාන වශයෙන් හතරයි. පේනවා, ඇහෙනවා, දැනෙනවා, දැනගන්නවා. සිද්ධීන් කියලා කිව්වා. ඒකේ අනුවේව හැටියට ඊට අපේ ජීවිතේට තවත් ගොරෝසු මට්ටමට ගිනන එනවා යනවා කනෝ ගොනෝ නානවා අඳිනවා පළඳිනවා නේද එහෙම ගත්ත ආන දැන් කියනවා අපිට ප්‍රැක්ටික ප්‍රායෝගිකත්වයක් කියලා දෙනවා මොකද්ද අන්නේ සිද්ධි මගේ මැනීම් පිට දාන්න නැතුව විග්‍රහ කරන්න කියලා කියනවා ඒ සිද්ධිය පිළිබඳව විග්‍රහ කරන්න බෑ ඔන්න ඔය සියලු සිදුවීම් කියන කාරණාව තමයි බුදුරජාණන් වහන්සේ සංස්කාර කියලා කියන්නේ. ඔන්න සංස්කාර කියන වචනේට අපිට සරල අර්ථයක් ගත්තා. ක්‍රියාකාරකම් ක්‍රියාවන් හැම ක්‍රියාවක්ම ඔබේ මගේ අපි කාමේ සමස්ත ජීවිතේ හැම ක්‍රියාකාරකමක්ම මේ කරුණ වලට අදාළ වෙනවා. සබ්බේ සංඛාරා දුක්ඛාති යදා පඤ්ඤාය පස්සති අත නිබ්බින්දති දුක්ඛේ ඒසමංකෝ විසුද්ධි. හොඳයි. මේ අපි ඉස්සරහට යමු. මම ටිකක් මේ ඉස්සරහට කතා කරගෙන යන්න පුළුවන්. අපි ඒ කාරණාත් එක්ක කිව්වකනේ මේ මොනවාරි කතා කරන්න තියෙනවද? කතා බහට තියෙනවනම් අපි ඉතින් ඉස්සරහට යමු. තිරුවන් සරණයි.
තිරුවන් සරණයි ස්වාමීන් වහන්ස. මෙතෙන්ට උචිත ප්‍රශ්නයක්ද කියලා මම දන්නේ නැහැ. නමුත් මගේ ප්‍රශ්නේ වෙන්නේ සංකත කියන එකේ සංඛාරය කියන එකේ තියෙන වෙනස කියලා දෙන්න පුළුවන්ද ස්වාමීන් වහන්ස?
සංකත කියන එකේ තේරුම අම සකත් සකස් වූ කියන එක. සංකත කියන්නේ සකස් වූ කියන එක. සංස්කාර කියන්නේ සකස් වෙනවා කියන කාරණය. ඔකට අම්ම අපි අර ගිය සතියේදී මේ ලස්සන උපමාවක් මේ අපි මේ මේ කතා කරගෙන ආපු ලිපියෙම කතා කරා මේ අදන චිත්‍රපටයක කතාවක් අරගෙන උන දැන් හිතන්නකෝ අම්මා චිත්‍රපටයක් බලනවා කියලා. එතකොට චිත්‍රපටය කියලා කියන්නේ ඇත්තටම තියෙන දෙයක්ද සංස්කාරකවරේ සකස් කරපු එකක්ද?
සකස් කරපු එක.
අන්න සකස් කරපු සංකත කියලා කියන්නේ සකස් කරපු එකක්. ඒතකොට සකස් කරපු එකක් අපි ආවහු මොකද්ද මේ පැත්තෙන් කරන්නේ? ආයේ ඒක දිහා බලනකොට අපි සකස් කරගෙන තමයි බලන්නේ. කාට හරි පුළුවන් නම් අර චිත්‍රපටයේ සකස් කිරීම දැන් සංස්කාරකවරයා දැන් සංස්කරණය කිරීම කරනවා සංස්කරණය කරනවා දැක්කොතින් අපි ඒක ඇත්තක් කියලා ගන්නවද?
ගන්නවනේ. අකරණ බව දැක්කොත් නෑ. එතකොට නෑනේ.
නෑනේ යමු. අන්න සංස්කරණය කරනවා දැක්කොතින් ඒක අපි ඒක ඇත්තයි කියලා ගන්න යන්නේ නෑ. හැබැයි අපි සංස්කරණය කරපු එක. හැබැයි සංස්කරණය කරපු විවර පස්සෙත් ඒක ඇත්තක්ද? අපි
සංස්කරණය කරපු එකක් ඇත්ත නෙමෙයි.
නැත්ත නෙමෙයි. නමුත් අපි දකින්නේ සංස්කරණය කරපු එකක්. සංස්කරණය කරපු එකක් දැකලා අපි ඒක ඇත්තයි කියලා ගන්නවා. ඒතකොට සංකත කියලා කියන්නේ සකස් වූ කියන අර්ථින් සංස්කාර ඒ අතරම සංකත කියලා කියනකොට නුවණක් සංස්කාර කියලා කියනකොට ඒක දැක්මක භාවිතයක් සංකතං අපි තුන් රූපත්තයි සංකතං අභිසංකරන්තේ කි සංකාරෝ කියලා කියනවානේ සංකතය අභිසංස්කරණය වීම තමයි සංස්කාර හැටියට අජිනී සූත්‍රයේ පෙන්වන දෙන්නේ. එතකොට සංකත නුවණක් එක්ක කතා කරන්නේ ඊට පස්සේ සංස්කාර තියෙනකොට නුවණක භාවිතයක් එක්ක වගේ තමයි කතා
කරන්නේ. ඒ වෙලාවට සිදු වෙන දෙයක් නේද ස්වාමීන්
වහන්සේ? සිදු වෙන
මොහොතේ සිදු වෙන දෙයක් සංස්කරණය
වෙන්නේ. ඒ මොහොතේ සිදු වෙන දෙයක් කියලා ගන්න බෑ අම්මා.
නැතිද?
ඒ මොහොතක් කියලා එකක් කියන්නේ.
ඒ මොහොතක් නෙමෙයි මම කියන්නේ. කන්ටිනියුේෂන් එකක් නේ.
ඒ කියන්නේ ඒ ගත්තත් අම්මා ඒ වෙලාවට එනම දෙයක් වෙනවා කියන තැනට යනවා. මේ වචන වලින් දෙන්නේ ඇත්තටම මේ ලෝකයේ තියෙන දෙයක් මේ ලෝකයේ ඇත්තක් වෙලා ඒ කියන්නේ ඒක වෙන විදිහ ඒක සිද්ධ වෙන වෙන විදිහමයි කියලා වගේ එකකට යනවනේ අපි. මෙතන මේ වෙන්න මෙහෙම එකක් මේ පෙන්නන්නේ එහෙම වෙන එකේම වැරද්ද පෙන්නනවා මිසක يعني දෙයක් තිබුණේ ඒක වෙන්න මෙහෙමයි ඒක නොවෙන්න මෙහෙමයි කියන එක නෙවෙයි. ඇත්තටම මේ වචන හරහා පෙන්නන්නේ දැන් මේ සතිය ගත්ත මේ නිදර්ශනයක් වෙන. අපි තුන් ගහක් තියනනේ. දැන් ගහක් කියුවාසේ පැලේ අවස්ථාව. ගහක් වෙච්ච අවස්ථාව. දැන් අපි ඕකේ කියන වර්ධනය. වර්ධනය බලන්න කියුවා. වර්ධනය බලන්න කිව්වට පස්සේ පුංචි පැලේත් නෙමෙයි. ලොකු ගහක් නෙමෙයි. ඒවා වර්ධනීය අවස්ථා දෙකක්. අද තියෙන තත්ත්වෙ නෙමෙයි හිට. හැබැයි වර්ධනීය වීම කියලා කිව්වට පස්සේ වර්ධනීය වීම කියලා කිව්වට පස්සේ වර්ධනීය වීම හොයන්න යන්න තියෙනවා. දැන් අපි කියන්නේ කියන්නේ සකස් වීම. අද වර්ධනීය වීම වර්ධනීය වීම තමයි හොයන්න යන්න වෙන්නේ. මොකද්ද කියලා යමු වෙන්නේ. එතකොට වර්ධනය වෙනවා කියන කාරණේ විමසද්දී වර්ධනය වීම කියන කාරණේ විමසද්දී ඒක වෙන්නේ මෙන්න මෙහිමයි කියලා එහෙනම් අපිට නිර්වචනයක් උත්තරයක් වෙනවා වෙන්න බෑ අම්මා.
එහෙමයි
අපි යනවා මේක හරි අපි හිතමු ඇහැ කියලා. ඇහැ වෙන්නේ මෙන්න මෙහිම තමයි. ඒක උත්තරයකට යනවා. අපි නොදැනුවත්ම ලෝකයේ දෙයක් කියලා තියෙන ලෝකයේ දේ වෙන්නේ මෙන්න මෙහිමයි ඒ වෙන්න මෙන්න මෙහෙමයි ඒක නොවෙන්නෙත් මෙන්න මෙහෙමයි කියලා කිව්වා වෙනවා. මේක ගන්න එකේම වැරද්ද පෙන්නලා දෙනවා. මේක දැනුමක් හැටියට මේක වෙන්න මෙහෙමයි කියලා උත්තරයක් ගන්නෝනේ විමසීම තුළ වැටීමක් එන්න ඕන. විමසීමක් එක්ක වැටීම එන්න ඕන. මම හිතන්නේ අපිට පැහැදිලි වෙන්න ඇති කාරණේ.
එහෙනම් ඒක ගිය සතියේ මට එන්න බැරි වුණා. ඒක හොඳ නැහැ. බැරිම කම නිසා බැරි වුණා. එතකොට ඒකයි මම දන්නේ නැත්තේ එතන. දැන් මෙතන මේ දැන් කියන්නේ සංඛාර නිරෝධයනේ. එක තැනකදී බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සංඛාර නිරෝධය උද ආනන්ද හඳුරු කියනවා. පැහැදිලි කරනවා සංඛාර නිරෝධයයි නිර්වාණය කියලා. නිවන කියන්නේ ඉතින් සංඛාරයක් මොකුත් කිසි දෙයක් යමක් නැති තැන කියනකොට මට මේ සංකත සංඛාර කියන එක ගැන පොඩි සිතුවිල්ලක් ආවා. මට තේරෙන බොහොමද කියන එක බොහොම තින්තේ සම්තරණයි ස්වාමීන් වහන්සේ.
ප්‍රශ්නයක් තියෙනවා මු කරන්නේ. ස්වාමීන් වහන්සේ අර මේ දැන් ඔය අපිට ඇහෙනවා ඔය මලගේවල් වල එහෙම කියන මේ ගාතාවක් මේ සජ්ජායනා කරනවා අනිච්චවත් සංඛාරා උපාදවයි ධම්මිනෝ උපජ්ජිත්වා නිරුජ්ජන්ති තේ සංගූප සමෝසුකෝ කියලා. එතන ඒ ගාථාවේ නිකන් දල අදහස මං හිතේ තියන්නේ සංස්කාරවල අනිත්‍ය ස්වභාවය මේ කියන්නේ කියලා. නමුත් ස්වාමීන් වහන්සේ මට එතන මේ අර පැහැදිලිම හරියටම නියමාර්ථයේ තේරෙන්නේ නැහැ. ඉතින් බොහොමසේ කාරුණිකව ඉල්ලන්නේ මට පැහැදිලි කරලා දෙන්න කියලා ඒ ගාථාවේ ඒ පද හතරේ අර්ථය අන්තිම පදේ පැහැදිලි ස්වාමීන් වහන්සේ. අනිත් පද මුල් පද තුන තමයි අර හරියටම අර්ථය පැහැදිලි නැත්තේ.
හා පද පෙරළේ කියන්නම් අනිච්චා කියන්නේ අනිත්‍යයි කියන අර්ථය.
එහෙමයි.
වත කියන්නේ ඒකාන්තයෙන්. අනිච්චා කියන්නේ
ස්වාමීන් වහන්සේ වත කියන්නේ
ඒකාන්තයෙන් ඒකාන්තයෙන් අනිවාර්යයෙන්ම කියන්නේ අම්මා
අනිවාර්යයෙන්ම
එහෙම ඒකාන්තයෙන් අනිච්චවත් අනිච්ච කියන්නේ අනිත්‍යයි වත් කියන්නේ ඒකාන්තයෙන් සංකාරයි සකස් වීම
සකස් වීම අනිවාර්ය ඒකාන්තයෙන්ම මේ අනිත්‍යයි
සකස් වීම උපාද වය ධම්මින උපාද කියන්නේ හට ගන්නවා වය කියන්නේ වෙනසිනවා ධම්මිනෝ ස්වභාවයෙන් යුක්තයි
හට ගන්න පාද වය හට ගන්න නිරුද්ධ වෙන එහෙමද එතනද ස්වාමීන් වහන්සේ
පාද වය උපාද කියන්නේ උපාද කියන්නේ ඉපදෙන වය කියන්නේ වැය වෙන ධම්මිනෝ ස්වභාවයෙන් යුක්තයි
ස්වභාවයෙන් යුක්තයි එහෙමයි ස්වාමීන්
වහන්සේ වැය වෙන ස්වභාවයෙන් යුක්තයි
එහෙමයි ස්වාමීන්
වහන්සේ උපජ්ජිත්වා නිරුද්ධන්ති ඉපිද නිරුද්ධ වෙයි නිරුද්ධ වෙත් උපජ්ජිත්වා කියන්නේ ඉපිද නිරුද්ධන්ති නිරුද්ධ වෙත් නිරුද්ධ වෙත්
ඒ කියන්නේ ස්වාමීන් වහන්සේ එතකොට ඉපිද නිරුද්ධ කියන්නේ ඉපදීමත් එකමද අනේ ඕකත් මට ඉච්චර මේ දැන් ඔබ වහන්සේ කියන එක නම් මට ටිකක් තේරෙනවා දැන් පජ්ජිත්වා නිරුජ්ජන්ති ඒ කියන්නේ උපදින කොටම නැති වෙනවා කියන එකත් නෙමෙයිද ස්වාමීන් වහන්සේ
මම නෑ අම්මා කතාවට අපි මේක ලෝකෙටදී කියලා දෙන්නේ
එහෙමයි
කේන පෙරසකටනේ හැබැයි ඔකේ සංස්කාරය කියන වචනේ අර්ථානුත වෙනකොටම ආපහු ඉපදිරා නැති වෙනවා කියන තැනට එන්නේ නෑ අම්මා මේක බාහිරට නේ කියලා දෙන්නේ
එහෙමයි
බාහිරට කියලා දෙන නිසා ඒ කියන්නේ බාහිරට සංස්කාර කියලා කතාවට යමක් ගත්තා ඒ ගත්ත කාරණේ උපජ්ජිත්වා නිරුද්ධන්ති කියලා කියන්නේ ඉපිද නිරුද්ධ වෙයි කියලා කතා කරන වෙන දැක්මත් එක්ක
ඒ
කියන්නේ දැන් මොකද දැන් අපි ඉස්සරහට ගාථා විදිහම වෙනු තේසං රූප සමෝසුකෝ තේසං කියන්නේ ඕනගේ තේසං රූප සමෝසුකෝ රූප සමනේ සංසිදීම සැපයක් කියලා
කියනවා හිමයි ස්වාමීන් වහන්සේ ඒක බොහොම පැහැදිලි ඔබ වහන්සේට බොහොම පිං පෙරුවන් සරණයි බොහොම පැහැදිලි වුණා ස්වාමීන් වහන්සේ
හරියම දැන් මේ ඔව් මේකෙන් අපි දැන් මේ සංස්කාර ගැන කතා කරගෙන ආවනේ ජීවිතය ගැන පේනවා එනවා දැනෙනවා දැනගන්නවා එනවා යනවා කනවා බොනවා වගේ සිද්ධි ටික අන්නේ සිද්ධි ටික ජීවිතේ කියන්නේ ඔන්න දැන් ක්‍රියාකාරකම් ක්‍රියාවන් සිද්ධීන් කියලා අන්නේ සිද්ධීන් සිදුවෙද්දී ඒක අපේ මැනීම් ටික දාන්න නැතු විමසද්දී ඔය ගාථාවෙන් කියන වැඩ පිළිවෙල තමයි සිද්ධ වෙන්නේ ඔය කියනෝ නේද මේ එකම ධාතාවක රහතන් වහන්සේලා සියලමක් වල ඉන්නවා කියන. ඉතින් ඇත්තටම ඔය මනගෙවල් වල මේ කියලා තියෙන්නේ අපි හිතන් ඉන්නේ අනිච්චාවත් සංඛාරා කියනකොටම ස්වාමීන් වහන්සේලා වැඩම කරලා මතක වාස්තයක් පූජා කරලා අර මේ නියුදිච්ච කෙනෙකුට කරන අවසාන නිකන් ගෞරවයක් වගේ එකක් කියලා. ඉතින් නියුදිච්ච කෙනාට ඉතින් නේද කනක් නැති වෙනකොට කොහෙද බණක් අහන්නේ නේ කනක් ඇහෙන්නේ කනක් තියෙන බණක් අහන්න පුළුවන් ජීවත් වෙන අයටනේ ඉතින් ඒ වෙලාවේ ඒ වගේ කාරණාවක් සම්නිවේදනය වෙන්නේ නැහැ
ප්‍රදායක් නේද ස්වාමීන්
වහන්සේ
ආ සම්ප්‍රදායක් වගේ තමයි ඒ කරන්නේ නේද ස්වාමීන්
වහන්සේ ඒක තමයි බලන්න සම්ප්‍රදායක් හැටියට තමයි කරන්නේ හැබැයි සම්ප්‍රදායක් හැටියට හිතන්නකෝ දැන් ඔන්න මට පාළි ගාථාවක් පාඩම් කරන්න ගියොතින් හරිය අමාරු කියලා හිතමු.
එහෙම.
හරිම අමාරු. ඉතින් නමුත් මේ අපිට ඔය අනිත්‍ය සංඛාරා කියන ගාථාව හොඳට පාඩම්. ඔය ගාථාව අපි හිතන්නේ මලගෙදරක කියන එක කියලා තමයි. මලගෙවල් වල තමයි. හැබැයි ඔය අනිත්‍යවත් සංඛාරා කියන ගාථාව සූත්‍ර ප්‍රධාන පිළි සූත්‍ර ගණනාවකම අනිත්‍යවත් සංඛාරා කියන ගාථාව තියෙනවා. අනිච්චාවත සංඛාරා කියන ගාථා. අන්න එනම් ඒ අනිච්චාවත සංඛාරා කියන ගාථාවේ මේ සංස්කාර ස්වභාවය. සංස්කාර අනිත්‍යයි කියලා දකිනවා නම් තේසං ඕක සමුසුකෝ. ඒක ඒක සුකෝ සැපය සංසිදීම. සංසිදීම සැපේ කියන දේ සසරෙන් ඈතර වෙනවා කියන දේ.
ඔව් හරියටම දැක්කොත් මේ සසරින් ඈතර වෙන්නේ ඒ දැකීමෙන්ම නේද සම්මන්තේ
දැකීමකින් ඔන්න බලන්න ඊළඟට කියන සබ්බේ සංඛාරා දුක්ඛාති යදා පඤ්ඤායි පස්සති අතනි බින්දති දුකේස මග්ගෝ විසුද්ධිය ඔන්න බලන්න මේ සියලු ක්‍රියාකාරකම් මොනවද සියලු ක්‍රියාකාරකම් පේනව ඇහෙනව දැනෙනව දැනගන්නව එනව යනව කනව බොනව ආදී කාරණා ඒ සියලු ක්‍රියාකාරකම් වලට අපේ මගේ මැනිකලක් ගන්න නැතුව විවසන්න අන්න ඒ හැම ක්‍රියා මේ සියලු ක්‍රියාකාරකම් හැම ක්‍රියාවකම යථාර්ථය දැක්කොත් ඒක එල්බ ගන්න බෑ ඒක හෙව්වොතින් දැක්කොත් කියන එක හොයනකොට ඒක එල්බ ගන්න බෑ ඒකත් එක්ක එල්බ ගන්න බෑ ඒකත් එක්ක ඒක මත රැඳෙන්න රඳන්න බෑ හොයද්දී අර විමසද්දි
එහෙම
ඔබේ ජීවිතයේ අත්දකින ඕනම දෙයක් හොයන්න බලන්න. එතකොට තමයි දැන් මේක මනගෙදරදි කරන එකක්ද?
එහෙම. එහෙම ඒක මේ
ඔබේ ජීවිතයේ අත්දකින ඕනම දෙයක් හොයන්න බලන්න ඔබේ සංකල්ප වලට දාන්නේ නැතිව කියලා. ඔන්න ඒක කියනවා නේද?
එහෙම.
අන්න බලන්න. මැරිච්ච වෙලාවේ කරන එක නෙවෙයි නේ. අපේ ඔබේ ජීවිතයේ අත්දකින ඕනම දෙයක් හොයන්න බලන්න හොයන්න කියලා කියන්නේ. ඔබේ සංකල්ප වලට දාන්නේ නැතුව ඔබේ නිමිති වලට යන්නේ නැතුව ඒ දේ හොයන්න පටන් ගන්න බලන්න.
එහෙම.
හොයන්න පටන් ගත්තොත් ඒ ක්‍රමය විතරයි ජීවිතේ තියෙන්නේ. හොයන්න පටන් ගත්තොත් මොකද යන්නේ ක්‍රමයක්, මෙතඩ් එකක් නේ. ඒ ක්‍රමය විතරයි යක් ජීවිතේ
තියෙන්නේ.
ඒකයි මම කියන්නේ. දේශනා කරන ඒ ගාථාවත් ඇති අපිට.
එහෙමයි
ආකාවත් ඇති අනිච්චාවත සංකාර අපි වැටින් ඔක්කොම හතර අනිච්චාවත සංකාර ඒකාන්තයෙන් මේ සංස්කාර අනිත්‍යයි කියලා කියනවා ආමුවන් ඔන්න ඔය සංස්කාර කියන වචනේ විතරක් කියුවත් ඔය අනිච්ච කියන අනිත්‍ය මේ කියන කාරණය ඉස්මතු වෙනවා තනි වචනයක් සංස්කාර කියන තනි වචනේ යුවත් නේ
එහෙමයි
විද්‍රජානන් වහන්සේ පෙන්වන්නේ මොකක්ද ක්‍රමය බුද්ධජනන හස පෙන්නන ක්‍රමය ඒකට කියනවා මොකක් කියලාද මාර්ගය කියලා මාර්ගය කියන්නේ ක්‍රමය ඒතකොට මේ මාර්ගයේ දැන් බුද්ධජනන හස පෙන්නලා දෙන්නේ මොකද්ද හැම බණ පදයකදීම මාර්ගය මාර්ගය කියන්නේ ක්‍රමය මාර්ගය කියන්නේ ක්‍රමය දැන් පාරක් ආයෙනි විදියට එයා මාර්ගයේ ඉන්නේ පාර පැත්තක හිටියට නෑ එයා ගොඩ බිම කියන්නේ පාර කියලා කියන්නේ ගමන් කරන එක. පාරක් වෙන්නේ මොකද? පාරක් වෙන්නේ ගමන් කරන එක. නේද? ගමන් කරන්නේ නැතිව තියෙද්දි ඒක පාර කියලා නෙවෙයි. ඒක නිකන් ඉඩමක් නිකන්.
ඉඩමක්.
ඔය බංගලාදේශයේ කෝච්චි යනකොට අකුල ගන්නවා කඩ ටික. කෝච්චි යන්නේ නැති වෙනකොට කඩ ටික ආපහු ඉලාගන්න. දැන් මේ බංගලාදේශයේ කෝච්චි පාරේ මේ කඩවල තියෙනවා. හැබැයි කෝච්චි එනකොට මේ දැන් අපි කියනවා පාරේ මේ කඩවල් දාලා තියෙනවා. ඒකට කඩවල් දාලා තියෙද්දි පාරක් කියන්න පුළුවන්ද? බැහැ නේද? ඉතින්ම වෙයි කෝච්චිය ගමන් කරද්දී පාර වෙනවා මාර්ගය. කෝච්චිය යන්නේ නැති වෙලාවට කඩ ටික ආපහු එලා ගන්නවා. එතකොට පාරක් නෙවෙයිනේ. පාරක් කියන්නේ. එයාම
එතකොට කඩපෙලක් කියලා.
කඩපෙලක් නෙවෙයි පාරක් නෙවෙයි. හරියටම. පාරක් කියන්නේ යන දෙයක්. පාරක් කියනකොට ව්‍යායාමයක් කියන්නේ යන්න. ඒ කියන්නේ ක්‍රමයක්. වැඩපිළිවෙල. මොන ඔය වචන හොඳට මේ පින්නතුනේ මේ නිකම් පුංචි අදහසක්. මේ දැන් මම මේ දේශනය මගේ පහසු පිණිස මම මේක print out එකක් අරගත්තා. ලොකු වේදමක් නැහැ. ඉතින් මේවා ඉවිං සැරේ දැන් පෑනක් අරගෙන ඉරි කියන්නේ වටිනවා නම් ඉරි ඇඳලා අවශ්‍ය ටික එහෙම කරගන්න පුළුවන් කම තියෙනවා හරි වටිනවා ඒක වචනයක් ගන්න අපිට යන්න පුළුවන් නම් හරි උපකාරශීලී අර දේශනයක් අහන ටිකක් වේගවත් මේකත් එක්කම අවධානයේ විචක්ෂණයේ තියන්න පුළුවන් ගොඩාක් දක්ෂයි ඉන්නවා ඉතින් ඒතරේ මත් අපි හිමුත් යන්න වෙන වෙලාවල් තියෙනවා අපේ හැකියාවට අනුරූපව තමයි ඉතින් ඒ කියන්නේ ක්‍රමයක් වැඩපිළිවෙලක් අන්න ආර්ය අෂ්ටාංගික මාර්ගය කියන කාරණාව සම්මා දිට්ඨි සම්මා සංකප්ප සම්මා වාචා කම්මන්ත ආජීව වායාම සති සමාධි කියන කරුණු අටෙන් විග්‍රහ කරලා පෙන්නන්නේ අන්න ඒ ක්‍රමය. ඒ ක්‍රමයේ තුල ඒ ක්‍රමය අපි තුල උත්පාදනය වෙනවා. ඒක උත්පාදනය වෙන්නේ ජීවිතේ ඇත්ත වෙනු. දැන් මේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ ඉබේ ඇති වෙනවද අම්ම?
නෑ.
ඒ වෙනමේ ඒක උත්පාදනය වෙන්නේ ජීවිතේ ඇත්ත වෙනකොට. යද්දි එද්දි කද්දි පොඩ්ඩි ඇත්ත වෙනකොට. සත්‍ය ධර්මයට සවන් දීගෙන ඉඳලා ඇත්ත වෙනකොට ක්‍රමයේ උත්පාදනයේ මොන ක්‍රමයේ උත්පාදනය ඇත්ත ධර්ම ඉඳලා සත්‍ය ධර්මයට සවන් දීගෙන ඉඳලා ඇත්ත වෙන ක්‍රමයේ උත්පාදනය වෙනවා. අනේ ක්‍රමයේ උත්පාදනය වෙනකොට මොකද වෙන්නේ? සංස්කාරයන් නැසෙන ස්වභාවයේ ප්‍රඥාවෙන් දැකීම. ඔන්න සංස්කාරය යදා පඤ්ඤායි පස්සති. නිකම්ම දකින්නවද අර අපේ දැකීමට යමක් කරන්න තියනවාද?
ඒක ඒකුණ කරනකොට ප්‍රඥාව පහළ වෙනවා.
අන්න හරියම. එහෙම නැත්නම් අපි ඔන්න ප්‍රඥාවක් කියනවා ඒකෙන් බලනවා නෙමෙයි. අරක විමසද්දී ඉස්මතු වෙන්නේ ක්‍රමයක් ප්‍රඥාව. අන්න එතකොට ප්‍රඥාවෙන් බලබලා ඉන්නවා කියන්නේ ප්‍රඥාවෙන් නිතර වෙන්නේ. නැත්තම් අපිට බලන්න යම්කුත් තිබිලා ඒක දිහා බලාගෙන ඉන්න නුවණක් කියලා එකකුත් අපිට තිබිලා. එහෙමද? නෑ නෑ. මොකද්ද? ජීවිතයේ සත්‍ය විමසද්දි වෙන දේ තමයි මේ වෙන සිදුවීමට ප්‍රඥාවෙන් සංස්කාර දකින්නවා කියලා කියනවා එළිය. නැතු එහෙම මේ බලන්න කියලා සංස්කාර කියලා જાතියක් තිබිලා ඒක නුවණක් කියලා එකකින් බලබලා ඉන්නවා වගේ නිකන් අන්වේක්ෂයකින් කුඩා අංශුවක් දිහා බලබලා ඉන්නවා වගේ එහෙම එකක් නෙමෙයි. ජීවිතේ යෙදී දිහා බලද්දි ක්‍රමයක් උත්පාදනය වෙනවා නේද? ප්‍රඥාවෙන් දකිනවා වැඩ පිළිවෙලට අප්‍රමාදී වෙනවා. ඇයි අප්‍රමාදී වෙනවා කියලා කියන්නේ? කිසිඳු විදියකට මුලාවෙන් බොරුවෙන් ලෝකයේ තුල läස ගන්න ඉඩක් කියන්නේ නැහැ. අප්‍රමාදී වෙනවා. ඒක තමයි බුදුරජාණන් වහන්සේ වදාළේ. දැන් මේ අපි ඉන්නවද ලෝකෙත් එක්ක? එතකොට නෑ නේ. වය ධම්මා සංකාරා අප්‍රමාදීන සම්පාදේත. අප්‍රමාදීව කටයුතු කරන්න. අප්‍රමාදීව කටයුතු කරේතු මොකක්ද? කුමක්ද? වය ධම්මා සංකාරා කියන යථාර්ථවාදී භාවය වැටුණා නම් අන්න එතකොට වැටෙනවා සතිය සතිපට්ඨානෙ සතර සතිපට්ඨානෙ වැඩෙනවා, වීර වැඩෙනවා, ඉන්ද්‍රිය ධර්ම පහ වැඩෙනවා, බල ධර්ම පහ වැඩෙනවා, කීර්තිපාද ඉත්‍තිපාද වැඩෙනවා, උජ්ජංග ධර්ම වැඩෙනවා, ආර්ය අෂ්ටාංග මාර්ගය වැඩෙනවා. මේ ටික මේ විදිහටම පෙන්වා දෙනවා මහා සනායතනික සූත්‍රයේදී. හරි. ඔන්න දැන් දෙකට අපි ටිකක් කතා කරානේ.
ඕම් පෙරමිනෝ.
ඕ.
තෙරුවන් සරණයි.
හොඳයි තෙරුවන් සරණයි.
නිර්වාණ සරණයි ස්වාමීන් වහන්සේ තමා වෙන්න මට අර මේ අහපු ප්‍රශ්නයම මගේ බලාපොරොත්තු වෙලා තිබුණ එක මට අමතක වුණා. ඒ කියන්නේ දැන් සංස්කාර කියන එක විසින් කියන්නේ තමන්ගේ තියෙන මේ කැමැත්ත නිසා ඇති වෙන දෙයක්. එතකොට සංකත කියන එක තියෙන දෙයක්ද? ඒකට මගේ අවිද්‍යාවේ සම්බන්ධයක් තියෙනවද? දැන් කියන්නේ මම අහන්නේ මොකද මම මේ දවස්වල අර ඥානানন্দ හැමතුරුන්ගේ පටිසම්පාද පෙළ කියවගෙන යන දිතුන් සරය. එතකොට මේ දැන් අර බල්ලා ඒ දණ්ඩේ යනකොට ඒ බල්ලගේ රූපය වතුර කියනකොට ඒ බල්ලා ආපසු හැරිලා බලලා වතුරේ බල්ලෙක් ඉන්නවයි කියලා ඒකට මේ ඒකට අනුව ක්‍රියා කරනවා. එතකොට ඒක සකස් කරගත්ත දේ. දැන් ස්වාමීන් වහන්සේ කියන්නේ එතනත් බල්ලට පේනව නෙවෙයි, බල්ලා බැලුව නිසායි එතන රූපයක් තියෙන්නේ කියන එක. අර බල්ලා හිතන්නේ එතන තියෙන නිසා බලනවායි කියලා. දැන් මෙතන සිදුවෙන්නේ බලන නිසයි තියෙන්නේ කියන එක කියලා. එතකොට සංකතය කියන එක එතකොට ගන්න පුළුවන්ද? ඒ වතුරේ ඉන්න බල්ලා මේ පෙන්වෙන මේක ඒ මිරිඟුව සංකතයක් හැටියට. එතකොට සංකතය කියන එකේ එකට තියෙනවද අවිද්‍යාවෙන් හැදුණු එකක්ද කියලා? අන්න එහෙම මට එතන පටලැවිල්ලක් තියෙන ස්වාමීන් වහන්සේ. ඒකයි මට निराකරණ ගන්න. මම දන්නවා මේ සකස් කරන එක නම් ඉතින් මේ චේතනාව දැන් තමන් විසින් ඒකට යම් කිසි තමන් හරි ඇසකරනාසේ ඒක පවත්න්නේ නැත්නම් සංඛාරයක් වෙන්නේ නැහැ. මේ සංකතය කියන එක ළඟ කොහොමද ඒක ගන්නෙ ස්වාමීන් වහන්සේ? තව දුරටත්
හොඳයි. එතකොට අර වතුර බල්ලෙක් ඉන්නවා කියලා ඒ පිළිබිඹුව වතුර බල්ලෙක් ඉන්නවා කිව්වත් වැරදි, වතුර බල්ලෙක් නැහැ කිව්වත් වැරදි නේ ධර්ම.
එහෙමයි.
පිළිබිඹුව ඒ පිළිබිඹුව තියෙන දෙයක් නෙවෙයි, සකස් වූවක් නේ.
ඒක සකස් වූවක්. එහෙමයි.
ඒතකොට ඒ සකස් වූව විද්‍යාවෙන් ඉන්න බෑ නේද? දැන් එහෙනම් අවිද්‍යාවෙන් තමයි අම්මා.
ඒක සකස් වූ.
සකස් වූව විමසෝති මොකද වෙන්නේ?
එතකොට ඒක සත්‍ය පේනවනේ.
පේනකොට ඉන්න පුළුවන්ද?
නෑ. ඒක සංකතයද ස්වාමීන් වහන්ස?
ඔය සංකතය විමසෝතින් ඒකත් එක්ක ඉන්න පුළුවන් ධර්ම.
සංකත ඒකයි සංකතය. හරි හරි. සංකතය විමසෝත ඒකත් එක්ක ඉන්න බෑනේ. එතන කිසි දෙයක් නෑනේ. ශූන්‍යතාවයට යනවා නේද?
ඒ කියන්නේ ඒ අර සකස් වූව විමසුවා නම් ඒ කරුණත් එක්ක ඉන්න බෑනේ. සකස් වූවේ සකස් වීම දැක්කනම් ඒ කරුණත් එක්ක ඉන්න පුළුවන්.
බෑ
බෑ.
හොඳයි ස්වාමීන් වහන්සේ, මම තව ටිකක් බලන්නම් මේ සංකතය ගැන.
අවසරයි ස්වාමීන් වහන්සේ. අර ඉස්සෙල්ලා ගාථාවේදී අනිච්චවත සංඛාරා පදවය ධම්මිනෝ කියන එකේ මේ උපාද වය කියන එක වහන්සේ අන්තිමට ටිකක් පැහැදිලි කළා. අර දෙයක් දිහා බලා ඉන්නා වගේ එකක් නෙවෙයි කියලා ඒක මම හිතන්නේ තව ටිකක් පැහැදිලි කරනවා. මොකද ඒක කියනකොටම හිතෙනවා මේ හටගන්න එක නැති වෙලා යන විදිහ බලා ඉන්න එකද මේ කියන්නේ කියලා. තව ටිකක් පැහැදිලි කරන්න පුළුවන්ද ස්වාමීන්
වහන්සේ? අපේ ශරීරය හරි වටින තැනක් නේද මේ? අපි අනේ එතන හරි වටින තැනක් කියන්නේ. දැන් ඇත්තටම මේ ගොඩාක් දෙනෙක් ඔන්න ඔතනින් මේ අපිසර් යනව නේද? අර මේ කියන්නේ මේ මොකක් හරි පොඩි තැනකට හරි සියුම් තැනක් වෙලා ඒ සියුම් තැන හට ගන්නවනේ තේනවා කියන වගේ තැනකට ගිහිල්ලා මේ ඉතාම කුඩා අනු කුඩා කරලා ඒකත් නිසි දෙයක් කියලා අර සියුම්ම අර තිබිලා නැති වෙනවා වගේ තැනකට සංස්කෘත උච්ඡේදයකට තල් වෙලා යන්න පුළුවන්කම තියෙනවා. හැබැයි දැන් මෙතනදී දැන් අපි තේරුම් ගත යුතු කාරණේ තමයි මේ සම්වේ සංඛාරා අනිච්චවත සංඛාරා කියන ගාථා මේ පද කරගත්තු අනිච්චවත සංඛාරා කියලා කියනකොටම සංඛාරා දැන් සම්වේ සංඛාරා අනිච්චාටි යදා පඤ්ඤාය පසති. ඔන්න දැන් සම්වේ අනිච්චවත සංඛාරා කියන එකේ ඒ සංස්කාර නුවණින් දකින්නේ සංස්කාර කියන නුවණ ඉස්මතු වෙච්ච තැනදී යම තිබිලා ඒක දිහා දකිනවා උපජ්ජිත්වා නිරුද්ධන්ති ඉපිද නැති වෙනවා කියන තැනට යන්නේ නැහැ. හැබැයි සංස්කාර කියන වචනේ හැබෑවටම අර්ථාන්විත වෙද්දි හැබැයි ඒක කියන්නේ කොහොමද? එළියට බාහිරට එළියට කියන වෙනවනේ. එතකොට අර ලෝක සමුදයංචකෝ කච්චාන සම්මප්පඤ්ඤාය පස්සතෝ යාලෝකේ අත්තසාන හොති. අර ඒ කියන වගේ ඒ පැහැදිලි කරලන්නා සේම මේ මොකද ලෝකෙට බාහිරට කියද්දි කියන්න පාදක කරගත කාරණේ ගන්න වෙන උපජ්ජිත්වා නිරුද්ධන්ති කියනකොට කෙනෙක් අර වැරදි අර්ථයකට යන පුළුවන් පිද නැති වෙනවා කියලා. සබ්බේ අනිච්චා වත සංඛාර උපාද වය ධම්මිනෝ. උපාද වය ධම්මිනෝ කියලා කියනකොට උපාද වය ධම්මිනෝ කියලා කියනකොටම උදේ වය කතා කරන්නේ සිද්ධියකට ලං කරලා කරුණකට ලං කරලා කරුණ කතා කරන්න ගන්න නිසා උපාද වය වචන ටික ගන්න වෙනවාම තමයි. ඒ කරුණ ලෝකෙට කියන්න ගන්න නිසා එකරුණ තමයි උපජ්ජිතා නිරුද්ධයන්ති කියන්නේ පිළ නිරුද්ධ වෙනවා. අනිත් එක නිරුද්ධයන්ති කියලා කියන්නේ විනාශයට යනවා කියන එකක් නෙවෙයි. නිරුද්ධයන්ති නිරුද්ධ වෙනවා කියන කාරණා උපජ්ජිතා නිරුද්ධ තේසං ඕක සමෝසිතෝ තේසං තේසං කියලා කියන්නේ ඒ වාගේ රූප සමෝ සංසිදීන් තේසං රූප සමෝ ඒ වාගේ සංසිදීන් සංසිදීනනේ. එතකොට ඇති භවෙන් සහ නැති භවෙන් කියන කාරණාවන්හි සංසිදීමක් වෙනවා. තිබිලා නැති වුණා කියනකොට නැති කියන්නේ ඉපිද නැති උනිරුද්ධ ඉපිද නැති වුණා කියනකොට නැති බව උපදිනවා. ඉපිද නැති වෙනවා කියලා කියන එක අපි ලෝකෙන් ගත්තොත් ඇති බව නැති වෙන්නේ නැති බව ඇති කරගන්න. එතකොට උපජ්ජිත්වා නිරුද්ධාන්තය කියන එක ඇති බවක් හැටියට ගත්තොත් ඇති බව නැති වෙනවා කියලා වගේ තැන් රැකීමකට ගියොත් ඇති බව නැති වෙන්නේ ආයි නැති බවක් ඇති කරගන්න. නැති බවක් ඇති කරගන්න. එතකොට එහිම උනෝතින් අර අනිච්චාවත සංඛාරා කියන ප්‍රඥාවේ කෘත්‍ය සිද්ධ වෙලා නැහැ. මම හිතන්නේ අපේ සරුත් ඔතන මේ ටිකක් හාරා උස්සලා මේ විමසීමක් කරා. මම හිතන්නේ මේ ඔතන නේද අපේ සර් ඔතනින් හරියට දෘෂ්ටිගත වීම වලට යන තැන ඉඩ වැඩි නේද සර්?
ඔව් මේක මේ අර ඇතිවීම නැතිවීම කියලම බලන්න යනවනේ. එක මේ අපිට මේ වේගය දකින්න නැති හින්දා ෂණිකව දකින්න නැති හින්දා තමයි මේ ප්‍රශ්නේ ඇතිවීම නැතිවීම අර දෙයක ඇතිවීම නැතිවීම කියන කතට යනවා නේද? ගොඩක් මේකට වඩා වෙනස් අර්ථයක් මේ කියන්නේ කියන එක වාසේ කියත්‍ය දෙයක් මේ තේසං රූප සමස්තෝ කියන එකේ තේසං කියලා කියන්නේ අර දැන් අපගත්තු දෙයට නෙවෙයි නේද?
නෙවෙයි
නැතිම කියලා සිද්ධිය. ඇත්ත නැත්ත කියන කතාව සංසිඳනවා නේද?
හරියට හරි හරියට හරි. දැන් උපාද වයදම් විනෝ කියලා කියවනේ. ඉපදෙන වේ ස්වභාවය සිද්ධියේ කතාවක් මතු වුණානේ.
එහෙමයි.
දේ අපේ සර්ගේ දේට කතාව නෙවෙයි. දැන් සිද්ධිය කතාවට ආවනේ. කතාවට ආපු නිසා උපාද වයදම් වෙනවා කියලා කියන්න වෙනවා. සිද්ධිය කතාවට ආව නිසා. ඒ කතාව සංසිඳී තේසං ඕක සමෝසුත. ඔවුනගේ රූප සමෝ සංසිඳීම සුඛෝ සැපයයි කියලා කියනවා. මොකද මේ මාර්ගය පැහැදිලි කිරීමත් මේ මාර්ගය අග්ගප්පසාද සූත්‍රෙත් පැහැදිලි කරනෝනේ මේ සංකතයක් හැටියට. සංකතයක් සංසිඳෙන්න ඕන. සංසිඳ ඕනවා නෙවෙයි මේ සංසිඳීම.
එහෙමයි සයන්ස් අතනාර පහසු වෙන්නේ. මං හිතන්නේ වය කියන්නේ නැතිවීම කියලා ගන්න අදහස නේද? ඩොක්ටර් මහන්සේ කියන්නේ මේක සිද්ධිය දෙයක් කියනකට වඩා සිද්ධියක් ගත්තු නිසා ඒ වයක් කතා කරනවා කියන එක ඒකේ අදහස් මොකද්ද සයන්ස්? තව ටිකක් පැහැදිලි කරන්න
පුළුවන්. හොඳයි. ඒ
කියන්නේ හටගත්තු දෙයක නැතිවීම නෙවෙයිනේ මේ කතා කරන්නේ.
ඇත්තටම හොඳයි. ඔව්. ඒක එහෙමම තමයි කිසි. දැන් ගොඩාක් දුරට දැන් ගත්තට පස්සේ ඔය කතාවේ ඔය මේ ඒ ඉස්මතු වෙන්නේ දැන් මෙහෙම ගත්තොත් දැන් ඔය ඉති රූපං ඉති රූපස්ස සමුදය ඉති රූපස්ස අත්තංගම අනිතොට ඉති රූපං ඉති රූපස සමුදය අත්තංගමයේ කියනවා. ඊට පස්සේ ඒ කතා කරන්නේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන සිද්ධිය පාදක කරගෙන. ඒක උදේ අත්තංගම කියන වචනේ පාවිච්චි කරනවා. උදේ වය පංචපාදාන කන්දේසු උද්‍යබ්බයානු පස්සේ විරදී අර පංචපාදාන ස්කන්ධ කියනකොට ඒ සිද්ධියක පාදකත්වයක් මේ අරගෙන තියෙනවා ඒ කර්ම ඉස්මතු කරන්න උදේවය සමුදේවය ඔය වගේ වචන මේ කරුණ පාදක කරගෙන තියෙනවා හැබැයි සිද්ධිය රසිතෙන් රූපං කියනකොට සිද්ධියක් කතාවට මතු කරලා තියෙනවා දැන් අපේ සිද්ධියක් කතාවට මතු කරලා තියෙනවා ඒ කතාවට මතු කරලා තියෙද්දී මේ කතාවට දෙයක් නෙවෙයි ලෝකෙට කීම පිණිස විමසීම පිණිස ඉස්මතු කරද්දී කරුණක් ඉස්මතු කරනවා හැබැයි කරුණ දෙයක් නෙවෙයි කරුණක් ඉස්මතු කරපු නිසා අන්න සමුදය වය කියලා කතා කරන්න වෙනවා කීමට ගත්ත නිසා දැන් අපි මෙහෙම ගත්තොත් තවත් චුට්ටක් ගත්තොත් දැන් චක්කුම් මහණනේ ඇස නිත්‍යද අනිත්‍යද ඕනේ එතකොට අනිත්‍ය අනිත්‍යයි ස්වාමීනි ඔකට දැන් දැන් ඇස කියන කාරණාව විමසන්න අරගෙන ඇස නිත්‍යද අනිත්‍යද අනිත්‍යයි ඊට පස්සේ දැන් අනිත්‍ය නම් අනිත්‍ය කියන වැටහීම තියෙනවනේ යම් පරාණි නිච්චං යම වනායි අනිත්‍ය නම් දුකද සැපද දැන් කියන්නේ ඇස කියලා නෙවෙයි හැබැයි ඇස අනිත්‍යයි කියන වැටහීම ඇවිල්ලානේ දැන් හැබැයි කතාව දැන් මේක දිගට විග්‍රහ කරගෙන යන්න ඕනේ ප්‍රශ්න කර කර යන් යමක් දැන් මේ යමක් කියලා කියන්නේ ඇසක් කියන එක නෙවෙයි ඇයි මුලින් කිව්වනේ මහණෙනි ඇස නිත්‍යද අනිත්‍යද අනිත්‍යයි. ඒතර අනිත්‍ය කියනකොටම යමක කතාව නෑ. හැබැයි ඊට පස්සේ යම් පනානිච්ච. පාලි භාෂාවේ යම් කියන්නේ යමක් කියන අර්ථය. ඒතර කවුරු හරි වරද්දල ගත්තොත් හා මේ යමක් කියලා කියන්නේ තියෙන හැක්ද? නෑ නෑ මුලින්ම කතාව ඉවරයි. මහණෙනි ඇස නිත්‍යද අනිත්‍යද? අනිත්‍යයි කියපෝ භික්ෂුන් වහන්සේලාට ආයි යම් පනානිච්චන් කියනකොට යමක් කියන කතාවක් ඒවිද? එන්නේ නැහැ. හැබැයි එතෙන්දි වැටහීමක් තියෙන මේ යමක් කියලා කතාවට ගත්තා. අන්න ඒ වගේ දැන් තේසං උපසමෝසුක්ඛෝ කියලා කියනකොට මෙන්න මේ තියෙන දේවල් වල සංසිඳීමක් කතා කරනවානේ. තේසං උපසමෝසුක්ඛෝ කියලා රූප සමයක් ගැන කතා කරනවානේ. ඒ කතා කරන්නේ අපේ සවරි මතක් කරා වගේම අර දෙයක් තිබිලා නැති වෙනවා කියනව නෙවෙයි. කරුණක් ඉස්මතු කරා අසත්‍යකුත් නෙවෙයි කරුණක් ඉස්මතු කරා විචක්ෂණයේ පිරිස ඒ කරුණීය සංසිඳීම සැපයි කියන කාරණේ තමයි පෙන්වන්නේ දැන් උදේවය පෙන්වන තැන්වල අර ඉති රූපං ඉති රූපස් සමුදය යන රූප කියන කාරණාව සමීසික සිද්ධිය සමීප කරලා කතාවට ඉස්මතු කරලා අරගෙන තියෙනවා එතකොට මේ සමුදේවය කතා කරන තැන්වල බොහෝ දුරට සමුදේවය කතා කරනකොට සමුදේවය කතා කරනකොට කතා කරන්නේ අර මේ අවිජ්ජා පත්‍යා සංඛාරා ඔය විදිහට ඇවිල්ලා දුක්ඛ ස්කන්ධස්ස සමුදේයෝ හොති දුක්ඛ ස්කන්ධේ හට ගැනීම හොති වේ දුක්ඛ ස්කන්ධස්ස නිරෝධෝ ඒව මේකස කේවලස්ස දුක්ඛ ස්කන්ධස්ස නිරෝධෝ හොති සමුදේය නිරෝධය කතා කරලා තියෙන්නේ සමුදේය හා නිරෝධය කතා කරලා තියෙන්නේ අර අවිජ්ජා පත්‍යා සංඛාරාදී තැන්වලදී තමයි මට හිතෙනවා යෝජනා කරන්න මේ අපේ ලොකු සයින්හන්සේ කරපු දේශනයක් තියෙනවා නිබ්බාන ධාතු කියලා සූත්‍රයක් මේ මෑතක කරපු සූත්‍රයක් කර නිවීම පිටිපදව සම්බන්ධ කරන ඒකේ ප්‍රවේශය ගන්න හරියදී මේ පිටිපදව මේ ඔය උදේවය උදයාත්තංගමේ සමුදේවය ආදී වශයෙන් අර ඒ ඒතන මේ ඒ පරයයන් වලදී යෙදෙන හැටි විස්තර කරලා දීලා තියෙනවා. එතකොට දැන් අපි අනිච්චාවත සංඛාරා කියන ධාතාවත් එක එහිම આવුතින් අනිච්චාවත සංඛාරා උපාද වේ ධම්මෝ උපජ්ජිතා නිරුද්ධන්ති තේ සංූප සමසුකෝ කියලා කියනකොට අර කරුණක් ගන්නොත් දැන් මේ මහා සතිපට්ඨාන සූත්‍රයේ උනත් ගන්නවනේ ඉතිඅජ්ජත්තං වාකායේ ඔය විදිහට කියලා ආධ්‍යාත්මික බාහිර ඊට පස්සේ සමුදේ ධම්මානුපස්සීවා වය ධම්මානුපස්සීවා කායස්මින් විහෙරති කියන ආයි සමුදේ වය ධම්මානුපස්සීවා කායස්මින් විහෙරති කියලා වෙනම අර දෙකේම මේ සමුදේ වය ධම්මානුපස්සීවා කායස්මින් විහෙරති කියලා එහෙමත් පෙන්වන එතනදි අන දැක්ම භාවිත වීම තමයි පෙන්වන්න තියෙන්නේ භාවිත වෙද්දී අන්න ඒ වගේ සංසිඳීම ඒ ඔය කියන සමුදේ වය කියන කාරණාවන් එක්ක මාර්ගයේ සංසිඳීම. මාර්ගයේ සංසිඳීමත් එක්ක නිබ්බානම් පරමස්සිකම් කියලා කියනවනේ. අර තේසං රූප සමෝසුකෝ කියන කාරණේ වෙනදකින් මාර්ගයක් සංකතයක්. හැබැයි මේ ඒ සංකතෝ මාර්ගයේ සංසිඳීම එක වගේ තමයි මෙතනදී අපට අදහසක් ගත යුතු වන්නේ. තිරුවන් සරණයි.
තිරුවන් සරණයි. මං හිතා මේක හුඟක් විමසන්න ඕන තැනක් කියලා නේද? අවසර.
ඔව් අපේ සරිතන අර දෙයක් කියන පැත්තට ගියපු ගමන් වරදිනවා කියන කාරණේ ගත්තොත් හරිනේ සර්. සිද්ධිය කතා කරලා තියෙනවා විමසන්න. ඒ කතාවට ගත්ත නිසා ඒකේ මේ උපාදවය විපත්මත් වයක් කියලා නතර කරන ධම්මිනෝ කියන කතාවේ ස්වභාවය කියන කතාව කරලා තියෙනවා. ඒ කියන්නේ අඩු නෑ බුද්ධ වචනේ ස්වභාවය කියලා කියල
තියෙනවා. ඒක අර වහන්සේ ගත්ත උපමාවේ අර
ඇහෙන්නේ නැති වෙලා ගියා මේ පිටත්.
ඔව් කවුරු හරි කතා කරනවද එකයි නම් මේ.
ආහ් කතා කරන අවස්ථාව දෙන්නේ නේද? ඔව්.
අවසරයි ස්වාමීන් වහන්සේ මාව ඇහෙනවද දන්න.
අමු කැඩි කැඩි වගේ තමයි ටිකක් ඇහෙන්නේ බලමු පොඩ්ඩක්.
අන්නබරි සිග්නල් ප්‍රශ්නයක් තියෙනවා.
ඒක
සයිනස්.
ඔව් අම්ම කතා කරන්නේ වෙන්නේ නෑ අම්ම අපිට. ඔව්. හොඳයි අම්ම අපිට කතා කරන ඒවා එනවා නම් ඇහෙන්නේම නෑ කැඩි කැඩි තමයි ඇහෙන්නේ. නිසා බලමු සිග්නල් තියෙන අවස්ථාව පොඩ්ඩක් කතා කරන්න බලමු.
ඔව් මං අපේ සයින්හන්සේ කාර තව ටිකක් පැහැදිලි කරගන්න පුළුවන් ද කියලා.
හරි පියෝ නාමට කියමු පස්සේ අවස්ථාවක් කතා කරමු කියලා. ඔව් ඇහින්නේ නෑ අම්මා කැරි කැරි ඇහින්නේ. සිග්නල් අඩු නිසා ටිකක් බාධායි වගේ කියන්නේ ඇහෙන්නේ නැහැ අපිට කැඩි කැඩි
තමයි. ඒ සිග්නල් ප්‍රශ්න තියෙනවා ඒක නිසා. නැස්සා.
හොඳයි තිරුවන් සරණයි.
තිරුවන් සරණයි.
ඔව් ඔබ වහන්සේ ගත්තර මොකද්ද ඒ ප්‍රමාව ගත්තේ සංකාර වලට. යෝනම්ම තව ටිකකින් අහනවාද ප්‍රශ්නේ මේ
පැහැදිලි නැහැ. මට නම් මට බැරි වෙන්නේ අහන්න. මගේ
ප්‍රශ්නේ මේ වෙලාවේ බෑ. තව ටිකක් වෙලා ගිහිල්ලා සමහර විට අහලා බලන්න සිග්නල් හරියන්න පුළුවන්. දැනට පොඩ්ඩක් මයික් එක මේ උත්තර ගන්නවා නම් හොඳයි. තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි.
සයින්න්ස් වලින් අහන්නේ දෙය තමර උපාදවය කියන එක අපිට හිතෙන්නම මේ ඇති වුණා නැති වුණා කියලානේ. එතකොට උපාදවයන්සේ ගත්තු අර සංකාර වලට ගත්තේ මේ අර චිත්‍රපටියේ උපමාව ගත්තේ නේද?
ඔව්
ඔව්. ඒකත් එක්ක පොඩ්ඩක් මේ උපාදවය කියන අදහස කොට පැහැදිලි කරන්න පුළුවන් ද මම
හිතන්නේ. උදාහරණයක් දෙන්න පැහැදිලි. එහෙම. පැහැදිලි වෙන්නේ සර්. දැන් ඒකෙදි දැන් අපේ සර් දැන් අර දෙපැත් මේ ලිපියේ මුල් හරිය තියෙන දෙපැත්තකින් සකස් කරගෙන බලනවා කියලා. දැන් අපේ චිත්‍රපටයක් සංස්කරණය කරද්දී දැන් සංස්කරණය කරනවා කියන කාරණිය දැක්කත් ඒ චිත්‍රපටයක් කියන රසවින්දනය තුළ ඉන්න බෑ. සංස්කරණය කරනවා කියන කාරණේ. හැබැයි අපි බලන්නේ සංස්කරණය කළ චිත්‍රපටයක් සංස්කරණය කරපු එක. එතකොට සංස්කරණේ කරපු එකක් කියලා කියනකොට ඒකෙන් ඒ වචනේ තුලම ගැබ් වෙනවා. ඒක මේ තියෙන එකක් තියෙන එකක් නෙවෙයි කියන කාරණේ ඒකත් සත්‍යක් නෙවෙයි. එතකොට සංස්කරණේ කරපු එකක් අපි බලන්නේ සංස්කරණේ කරපු එකක් ආපහු අපි මේ පැත්තෙන් හදාගෙන බලන්නේ කතාව හදාගෙන බලන්නේ අපිට පුළුවන්කම තිබුණා නම් ඕකේ ඔය දෙක දෙපැත්තකින් හදාගෙන බලනවා කියවනේ. චිත්‍රපටයේ ඒක උදාහරණයක් ඇරෙන්න ගන්නේ චිත්‍රපටයේ සකස් කිරීම සංස්කරණය ඒක දැක්කත් හැබැයි අපි බලන්නේ සකස් කරපු එක. සකස් කිරීම බැලුවත් ඒකත් එක ඉන්නේ නැහැ. හැබැයි අපි බලන්නේ සකස් කරපු එක. බොරු මිකේ හදපු එකක් ඇත්ත දෙයක් නෙවෙයි සකස් කරපු එකක්. අපි මේ පැත්තෙන් පේනවා එනවා දෙනවා දැනගන්නවා කියන එක බලන්නේ නැතුව සකස් කරපු එක පේන දෙයක් ඇහෙන දෙයක් දැනෙන දෙයක් දැනගන්න දෙයක් හැටියට අරගෙන තියෙනවා. ඔන්න දෙපැත්තෙන්ම මේ ඇත්ත දැකලා නැහැ. සංස්කරණය කිරීම කරද්දි දැක්කත් අපි චිත්‍රපටය තුලින් ඉන්නේ නැහැ. හැබැයි සංස්කරණය කරපු එක වුණත් මෙහින් පේනවා එනවා දැනෙනවා පෙනෙන දෙයක් ඇහින දෙයක් දැනෙන දෙයක් දැනගන්න දෙයක් කියන පැත්තෙන් එහිම බලන්නේ නැතුව පේනවා එනවා දැනෙනවා දැනගන්නවා කියන කාරණාව ඒ සකස් වීම දැක්කනම් ඒ චිත්‍රපටය කියන පැත්තට යන්නේ නැහැ කියලා කියනවා. එතකොට දැන් අර සංස්කරණය කිරීම කියන පැත්තයි මේ පැත්තෙන් මම පේනවා ඇහෙනවා දැනෙනවා දැනගන්නවා කියන ඒ සංස්කරණය කිරීමයි කියන එක බැලුවනම් චිත්‍රපටය කියන එකරුණත් එක්ක ඉන්නේ නැහැ. දැන් චිත්‍රපටය කියලා කියන්නේ ඇත්තරම ඒකාන්තයෙන් තියෙන එකක් නෙවෙයි. අනේ තියෙන එකක් නෙවෙයි ඒක සංස්කරණය කරපු එකක්. හැබැයි සංස්කරණය කරපු එක තමයි අපි ඇත්තක් කියලා අරගන්නේ. ඇත්තක් කියලා අපි මේ රැවටීමකට පත් වෙනවා. ඒතකොට හැබැයි අතන සකස් කරපු එකක් කියලා කියන්නේ මේ නුවණකින් මේක එළියෙන් කියන්නේ. හැබැයි බලන කෙනා ඇත්තක් කියලාමයි ගන්නෙ. ප්‍රසංකතය කියලා කියන්නේ ඥානයක් එක්ක නුවණක් එක්ක තමයි කතා කරන්න වෙන්නේ. හැබැයි ඇත්තරම විමසපු නැති කෙනාට ඒකාන්තයෙන්ම තියෙනවා කියන තැනින් යන්නේ. හැබැයි සංකතය කියන්නේ උපාදෝ පඤ්ඤායිති වායෝ පඤ්ඤායිති පිටස අනිසත්තම් පඤ්ඤාති පැනවීමක් එක්කනේ කියලා දෙන්නේ පෙන්වන්නේ. එතකොට ඒ විදිහට ඒ කාරණේ ගත්තනම් හරි මේක අර පොඩ්ඩක් මේ අර චිත්‍රපටය ගැන මේ කරුණු ටිකක් උපමාවක් පෙන්වලා තියෙනවා. පොඩ්ඩක් මේ අපිට මේ දැන් මේ සංස්කාර කිරීම දැන් මේ සංස්කාර කියලා ගොඩාක් වෙලාවට කතා කරනවා. හැබැයි කතා කළාට මේ සංස්කාර කියන කාරණාව ප්‍රායෝගික අධ්‍යක්ෂින් ලෝකයක තේරුම් ගන්න තියනවද කියලා බලන්න ඕන. දැන් ඔබ චිත්‍රපටයක් ගැන පිරිනාට්‍යයක් ගැන අහලා තියෙනවා නේද? සංස්කාර කෙනෙක් ඉන්නවා සකස් කරන්නේ. අධ්‍යක්ෂණය කරන කෙනෙක් ඉන්නවා. සංස්කරණය කරන කෙනෙක් ඉන්නවා. මේ සංස්කාරක කෙනාගේ සිද්ධිය මොකක්ද? යම් සිදුවීමක් සකස් කරන්නේ. සංස්කාරකගේ සිද්ධිය මොකද්ද? යම් සිදුවීමක් සකස් කරන්නේ. දැන් චිත්‍රපටයක් නරඹනකොට ඒ සංස්කාරකගේ සංස්කාරක ක්‍රියාව දැන් නැහැ නේද? දැන් අපි චිත්‍රපටය බලනකොට සංස්කරණය කිරීම දැන් තියනවද? දැන් නැහැ. දැන් හොඳ බලන්න කියලා කිව්වොත් දැන් චිත්‍රපටයක් නරඹනකොට දැන් අපි හිතන් ඔබ යන්නේ මේ අවස්ථාවට. හොඳට ගිහිල්ලා බලන්න මේ අවස්ථාවට ම යන්න. දැන් චිත්‍රපටයක් නරඹනකොට ඒ සංස්කාරකගේ සංස්කාරක ක්‍රියාව දැන් නැහැ නේද? නැහනේ. දැන් එයා සංස්කරණය කරන්නේ නැහනේ. සංස්කාරක සංස්කරණය කරපු දෙයක් කොයි තියෙන්නේ? අන්න එයා සකස් කරපු එකක් දැන් බලන්න. අපි බලමු ඒ වගේම අපි චිත්‍රපටයක් බලනකොට මම ඒ එක පැත්තක් කිව්වේ. ඕන දැන් බලමුට එක පැත්තකින් සංස්කරණය බැලුවා නම් අපි චිත්‍රපටියත් එක යන්නේ නැහැ. හැබැයි අපි බලන්නේ සකස් කරපු එකක්. ලෝකයේ මට්ටමින් සංස්කාරකගේ ක්‍රියාව එයා යම් කිසි මට්ටමකට සකස් කිරීමක් කරනවා. පිටපතකට අනුව යම් කරුණු කාරණා අනුව සකස් කිරීම. සකස් කරපු දෙයක් තමයි අපිට බලන්න හම්බ වෙන්නේ. අපි බලන්නේ සකස් කරනවා නෙවෙයි, සකස් කරනවා දැක්කනම් අපි බලන්නේ නැහැ. ඒක උදේ සකස් කරනවා දැක්කනම් චිත්‍ර කතාවක් නෙවෙයි. සකස් කරපු දෙයක් තමයි, අන සකස් කරපු දෙයක් නෙවෙයි, තියෙන දෙයක් කියන නෙවෙයි වචනේ එන්නේ නේ. සකස් කරපු දෙයක් තමයි අපිට බලන්න හම්බ වෙන්නේ. දැන් අපිට පේනවද සකස් කරනවා? අපිට සකස් කරනවා පේන්නේ නැහැ. සකස් කරපු දෙයකුයි අපිට පේන්නේ. හැබැයි තව එකක් තියෙනවා. සකස් කරපු දෙයක් අපිට පේනෙන්න තියෙද්දි අපි තුලත් ඒක සකස් කර කරයි බලන්නේ. එක පැත්තකින් සකස් කරපු එකක් තියෙන දෙයක් නෙවෙයි, නැති දෙයක්ත් නෙවෙයි. සකස් කරපු එකක් පැත්තකින් තියෙද්දි අපි තුලත් ඒක සකස් කර කරයි බලන්නේ. බලන්න ගැට ගැහිලා පැටලිලා පැටලිලා යන හැටි ඇත්ත කරගන්න හැටි අපිත් ඒක සකස් කරනවා. චිත්‍රපට හෝල් එකක කිසිම කෙනෙක් නරඹන්නේ නැතිව චිත්‍රපටයක් ඒකේ තිරගත කළොත් ඒ චිත්‍රපටය ගැන කියන්න පුළුවන් ද කාට හරි? බෑ නේද? ඇයි ඒ චිත්‍රපටය සංස්කරණය කරන කෙනෙක් හිටියේ නැහැ. අනු මේ පැත්තනොත් අපි සංස්කරණය කරගොයෝ අපිත් සංස්කරණය කරගෙන තමයි බලන්නේ. හෝල් එකේ කවුරුවත් නැත්නම් එහෙම කතාවක් තියෙන්නේ නැහැ. දැන් මම මේ චිත්‍රපටයේ උදාහරණයට අරගෙන සංස්කාරකවරු දෙදෙනෙක් ගැන පැහැදිලි කරනවා. පළවෙනි සංස්කාරක කෙනා තමයි අපි කවුරුත් චිත්‍රපටයක් පිළිබඳව දන්න සකස් කරපු කෙනා. දැන් එයා සකස් කරන්නේ නැහැ. සකස් කරපු දෙයක් තියෙනවා. ඒ සකස් කරපු දේ තිරගත වෙනකොට අපි තුල මොකද්ද වෙන්නේ? අපට ඒක පේනකොට ඒ පෙනීම එක්ක අපේ ජීවිතය තුළ සිදුවෙන සංස්කරණය පෙනීමකුත් සකස් වීමක් සිද්ධ වෙනවා. අපේ ජීවිතය තුළ සිදුවන සකස් වීමත් අපි තේරුම් ගන්නේ නැතිව ඒක අර පැත්තේ සකස් සංස්කරණය වීම තේරුම් ගන්න ඕනේ. නැත්නම් මේ පැත්තෙන් පෙනීම කියන කාරණේ සකස් වීම වටහා ගන්න ඕනේ. එහිම කරන්නේ වටහා ගැනීමට තේරුම් ගන්නේ නැතිව අපිට අර සම්පූර්ණ කතා රසයේ සජීවී වෙලා මැවිලා පේනවා. අන කතා රසයේ සජීවී වෙලා මොකද වෙන්නේ? මැවිලා පේනවා. දැන් ඔබ ඔය සංස්කාරක කියන දෙන්නාගෙන දැන් ඔය සංස්කාරකරු දෙන්නේ කිනුනේ? අර හිනුත් සංස්කරණය කරන මෙහිනුත් සංස්කරණය කරන ඔය දෙන්නාගෙන ඒ කියන්නේ චිත්‍රපටය සැබෑමටම සංස්කරණය කරපු කෙනාත් මම දැන් දෙන්නේ කිනු කවුද? ඇත්තටම සංස්කරණය කරපු කෙනාත් නරබද්දි සංස්කරණය කරන කෙනාත් මේ දෙන්නාගේම සකස් කිරීමේ ක්‍රියාව පිළිබඳව තේරුම් ගත්තොත් වටහා ගත්තොත් අර සංස්කරණය කියන කාරණාවට අල්ල ගන්න තැනක් නැතිව හැදෙන හැටි දකිනවා නම් ඒ කියන්නේ හැදිච්ච එකක් කියන පැත්තට යන්නේ නැහැ. දෙපැත්තෙන්ම යනවනේ. අපි ඉතින් ඒ නිසා මේ හැදෙන හැටි දකිනවා නම් සකස් වීම දකිනවා නම් ඒක මේ ඒ කරුණත් එක්ක යන්නේ නැහැ කියන කාරණේ තමයි. ඊට පස්සේ ඉතින් අර මේ තව විස්තර ටිකක් තියෙනවා අපි ගිය සතියේ කතා කරපු නිසා උනන් එක ටික වේගින් කියාගෙන යන්න මම පොඩි උපමාවක් කියන්නම්. දැන් අපි හිතමු ඔන්න ගෙයක් ගිනි ගන්නවා. දැන් ඒක සංස්කරණය කරනවා ගෙයක් ගිනි ගන්න හැටියට. සෙල්ලම් ගෙයක් ගිනි අරගන්න. කාඩ්බෝඩ් ගෙවල් ගිනි ගන්න. ඒවා ගිනි ගන්නකොට මොකද වෙන්නේ? ඒක සංස්කරණය කරනවා ගෙයක් ගිනි ගන්න විදිහට. සෙල්ලම් කාර් එකක් හරි කාඩ්බෝඩ් වලින් හදපු කාර් එකක් හරි මොකක් හරි ගිනි ගන්නකොට සංස්කරණය කරනවා කාර් එකක් ගිනි ගන්න විදිහට. ඇත්තම ඇත්ත කතා ඇත්ත බොරු කියන්නේ ඇත්තම එකක් තිබුණා ගිනි ගන්නවා කියන තැනට යන්නේ නැහැ. දැන් මොකද වෙන්නේ? අපිට හම්බ වෙන්නේ සංස්කරණය වෙනුද නෑ. සංස්කරණය වෙච්ච දේ ඒකත් අපි දැන් අරක ඇත්ත දැක්කනම් ඒකත් එකේ ඉන්නේ. හැබැයි අපිට හම්බ වෙන්නේ සංස්කරණය වෙච්ච දේ ඒකත් අපි සංස්කරණය වෙච්ච දේ ඒකත් අපි සංස්කරණය කරමින් අන්න දැන් බලන ලෝකය තුල අපි හිතනවා දේවල් තියෙනවා කියලා. මම පැති දෙකක් කිව්වේ ඒකයි. ලෝකය තුල අපි හිතනවා වස්තුව තියෙනවායි කියලා. ඒ වගේම ඒක සිදුවන්නේ අපි තුල. උන දැන් මොකද අපි වැරද ලෝකේ වස්තු තියෙනවා. ඒ වගේම ඒක සිදුවන්නේ අපි තුල. අද්දකින් ලෝකයක්. අපි අද්දකින් ලෝකයක් නිතුව අපිට පුළුවන් ද ලෝකයක් ගැන විඳහන්. අර ලෝකේ හැදෙන පැත්ත බැලුවත් අද්දකින් ලෝකය කොහොම හරි විස්තර කරලා බැලුවත් ඔය කොහින් බැලුවත් අපිට ඒකත් එක්ක ඉන්න බැරි වෙනවා යනවා. අල්ලගන්න තැනක් නැති වෙනවා. ඉතින් එතන නිසා අර මේ ඒ උපමාවත් පාදක කරගෙන තමයි අපි සර් මේ අර කලින් කාරණේ පාදක කරගෙන තමයි අපි උන්ට ආවේ. ඒකට අර මේ ඒ සකස් වීම කොයි පැත්තකින් හරි දකින්න පුළුවන්කම තියෙනවා නම් අන්න එතකොට ඒකත් එක්ක ඉන්න ගතිය නැහැ කියන කාරණේ තමයි අතරින් කියන්න උත්සාහ ගත්තේ. ඊරුවන් සරණයි.
ඒ චිත්‍රපටයේ කතාවේ ඒකත් එක්ක දැන් ගන්න හරියට ඒක මේක කොයිතරම් දුරට ඒ කාරණාවට සම්බන්ධ වෙනවද කියන්නේ මේ දන්නේ නැහැ. දැන් අතන දැන් ජෙනටික්ස් එකක නැතුව අර ඒ ක්‍රියාව කතා කරන්න බෑනේ. අර සකස් අර සංකතයක් කියන එක සකස් වූවක් කියලා කියන්න වෙන්නේ. එතකොට එතන කියනකොට ඇදිලානේ ඒ වගේ මට හිතුනේ අර ඒ චිත්‍රපටිය සකස් කරන එක වගේ තමයි මෙතන එතන සකස් වීමක් වෙනවා. ඒක නිකන් අර සක්කාය දිට්ඨිය රූපං අත්තතෝ හරි අන්න ඒ වගේ ඒ සිදුවෙන එතන සකස්කාරේ රූපේ ක්‍රියාවක් නේ අත්ත කෙනෙක් ළඟවීමෙන් තමයි එතන ඒක සංකත වෙන්නේ. එතකොට එතන ඒ අර චිත්‍රපටිය සංස්කරණය කරනවා. එතකොට එහෙම එකක් තියෙද්දි අන්න අපි දකින්නවා අහනවා දැනගන්නවා කියලා අර ලෝකේ සකස් කරගන්නවා. තව දැනකින් හරියට අර චිත්‍රපටිය බලනකොට අර එතනත් සකස් කර ගැනීමක් තියෙනවනේ කියලා සාවින්නන්ත දෙපැත්තක් තියෙනවා. මට නිකන් මේක එකටම දෙයක් ඒක කොච්චර දුරට මේකට සම්බන්ධ කරන්න පුළුවන්ද කියලා මම දන්නේ නැහැ.
තේරුම් ගන්න. අර කොහෙන් ගියත් අපි මේ අත්දකින්න ලෝකයක් තියෙනවා. ඒක අපි අත්දකින්නවා කියලා මේ වැරදි මේ දෘෂ්ටියක් එක යෑමේ වැරද්ද කඩන්න වගේ තමයි හිතන්නේ කියලා දෙන්නේ ළමයි. කියන්නේ මේ උපමාවත් එක්ක නේද?
එහෙමයි. දැන් අර දැන් ඔය සකස් වීම කියන ක්‍රියාවක් නේ. එතකොට දැන් ක්‍රියාව දැන් කෙනෙක් ඉස්මතු වුණොත් තමයි මේ ක්‍රියාව කියලා හරි අර පෙන්නන්න හරි ඒක සකස් වුණ එකක් කියන එකක් හරි කියලා කියන්න පුළුවන් වෙන්නේ පිටතනේ. දැන් අර සම්මාසික කලින් තැනකද කිව්වේ දැන් ගහක් පැලෙනකොට ඒ පැලවීම කියන එක අපිට බෑනේ. යම් යම් අවස්ථා ටිකක් නේ හම්බ වෙන්නේ. ඒ හම්බ වෙන්නේ දැන් පිටින් කෙනෙක් ඒකට යොමු වෙච්චාමනේ ඒක පිටින් කියන එක. එතකොට ඒ වගේ රූප කියන එක රූපදීති කියන විදිහට ක්‍රියාවක් කියලා එහෙම අපි දැන් කියලා දීලා තියෙනවා හින්දා. එතකොට දැන් ඒ ස්වභාවය කෙනෙක් අල්ලා ගැනීමකින් තමයි මේ සක්කාය දිට්ඨිය එතන වැරදි විදියට ගැනීම නිසා එතන ක්‍රියාව. ඒ සකස් වීම ඒක එතනත් සකස් වීමක් වෙන්නේ. එහෙමයි. නැත්තම් රූපදී කියන එකක් වෙනම ඒක කියන්න විදියක් නැහැ නේද? ඒ ක්‍රියාව විතරක් තියෙනවා නම් ක්‍රියාව කෙනෙක් විදියට හම්පි සම්බන්ධ වෙන්නේ නැත්තම් අදාළත්වයක් නැහැ නේ. ඒක ක්‍රියාව නැහැ නෙමෙයි තියෙනවා නෙමෙයි නැහැ නෙමෙයි අදාළයක් නැහැ ඒක. හැමතිස්සම සංස්කරණය කරන්නේ කිට්ටුනහම තමයි කතාවක්. එහෙමයි. එතන සක්කාය දිට්ඨියට එතන අත්තතෝ කියලා අල්ලගැනීම වශයෙන් එහෙම වුණ නිසා එතනත් ඒ පෙන්නන්න හදන්නේ එහෙම එකක්ද කියලා මට නිකන් අර උදාහරණ කියනකොට මතු වුණා. එහෙම දැන් ඒ සක්කාය දිට්ඨියත් එක්ක ලෝකේ දකින්නකොට අපිට දේවල් දකින්න ඇහෙනවා කරනවා වගේ අපි අර චිත්‍රපටේ බලන කෙන අත්ලස් සකස් කරගෙන මේ ආපහු බලන්නේ එහෙම එකක් කියලා වගේ මට
මතක් වෙනවා. හැම පැත්තෙම අහු වෙලා කියන කාරණේ නේද? ලස්සනයි විග්‍රහය කතා කිරීම බොහොම වටිනා බොහොම පින්නම්.
එතෙන්දම තමා වෙන මට කියන්න හිතුණා මේ ටික වට අහගෙන ඉන්නකොට අර මේක ලස්සනටම මට හිතෙනවා දැන් උන්නාබ බ්‍රාහ්මණ සූත්‍රයේ ඔබ වහන්සේ දැන් ටිකකට කලින් කියනකොට දැන් ඇත්තටම නම් බලනකොට පේනවා නේද ඒ උන්නාබ බ්‍රාහ්මණ සූත්‍රයේ තියෙන විදිහට අසකනනාසය දිව කය සකස් කිරීමක් ඒ විදිහට කරන්න බෑනේ. එතකොට ඒකේ රසය විඳින්නේ මනස රසය විඳිනවායි කියන්නේ ඒක දෙයක් බවට පරිවර්තනය කරන්නේ මනසින්. ඒක නැත්තම් අර අසකනනාසය දිවකයට කියන්න බෑ මේ එහෙම දෙයක්. එතකොට මනසින් ඒක සකස් කරලා දෙයක් බවට පත් කරන එක නිසා සත්‍යයට තමයි ඒක අහුවෙන්නේ. මේ මේ මනස කරන ප්‍රෝඩාව හරි මේ ප්‍රඥප්තිය පේන්නේ මන සත්‍යයට කියලා මට අන්න එහෙම වැටහීමක් මේ කතන්දරය අහගෙන ඉන්නකොට ලැබුණා. තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි. ඔව්. ඒකෙන් දැන් ඒකේ සති පටිසරණය කියලා තියෙනවා. දැන් ඇස කන නාසය දේව කයට පිරිසරණයි භුක්ති විදීමේ මනස කියලා තියෙනවා. හැබැයි මේ මනසට පිරිසරණ මොකක්ද කියලා අහුවට පස්සේ මනසට පිරිසරණ සතිය කියලා කියනවා මිසක එතනින් නතර කරනවා. භුක්ති විඳිනවා කියන පච්චානුභෝතිය කියන වචනේ නැහැ. ඇස කන නාසය දේව කයට පටිසරණයි පච්චානුභෝතිය කියන වචන දෙකම පාවිච්චි කරනවා. කියන්නේ පච්චානුභෝති කියන්නේ යනවා භුක්ති විඳිනවා කියලා. එතකොට සති දැන් මනසට පිරිසරණ සතියයි කියලා කියනකොට පච්චානුභෝතිය කියන වචනේ නැහැ. ඒ කියන්නේ භුක්ති විඳිනවා කියලා භුක්ති විඳීමක් ගැන කතා කරන්නේ නැහැ.
කරන්නේ නැහැ. එහෙමයි
ස්වාමීන් වහන්සේ. ඒතකොට එතන සතිය කියලා කියන්නේ සිහිය කියලා කියන්නේ භුක්ති විඳින ඒතර භුක්ති විඳින්නෙක්ගේ භුක්ති විඳීමක් නෙමෙයි.
එතනදී නෙමෙයි. එහෙමයි. ඒ කරන මේ එතන සිදුවෙන මේ ප්‍රෝඩාව දකින්න එක එතන සිදුවෙන මේ කටලැවිල්ල දැකගෙන එතන ඉන්නේ. ඒක නිසානේ සතියෙන් පස්සේ විමුක්තිය තියෙන්නේ කියන එක තමයි
මූලික. ඇස කියන කාරණය දකිනව නම් මනස භුක්ති විඳීමට යන්නේ නෑ අම්මා.
එහෙමයි එහෙමයි. හා හා.
තිරුවන් සරණයි. තිරුවන් සරණයි.
සමා වෙන්න.
මේ වැරද්දක් නෑ සමහරවිට. වැරද්දක් උනේ නෑ අපි මේ කතා බහ කරන්නේ. හරි. එහෙමනම් අපි මේ සනන්ද මහත්තයා අපි ඊළඟ සතියේදී ඊටු ටික කතා බහ කරමු නේද? අපි මේ සම්බේස් අපි මං හිතන්නේ සලායතනික සූත්‍රය කියන තැනින් වගේ තමයි මේ තිබුණේ. ඒ නිසා අපි ඊළඟ සතියේකට යොදාගමු. අපිට අදහස් දක්වන්න තියෙනවා නම් අදහස් දක්වමු. එහෙම නැත්නම් අපි මේ ඒතුරු ටික ඊළඟ සතියේදී කතා කරමු.
ඔපටාරි බුද්ධිය උදව් දසක් නැත්නම් අපිට අවශ්‍ය කරන්න පුළුවන්. අපි අවසාන කරමුද?
අතු කළේ මේ අර සංඛාර කියනකොට දෙපැත්තකින් එනවා වගේ අදහසක් අපි ෆයිනන්ස් පෙන්නකොට මේ අර ඒක මේ අන්තෝ ජටා බහි ජටා කියන ඒ වගේද කියලා අර දෙන්නකට වැටුණා. ඒ ෆයිනන්ස් එතන අර එතුමිය එක කියද්දී අර රූපය සකස් කරනවා කියනකොට මේ ඒකම හැංගිලා තිබුණද ඉතුරු ටික අර නාම ධර්ම කියන්නේ අපේ පැත්තෙන් වගේ අනිත් සකස් කිරීම වගේ කියන අර නාම රූප වෙන් කිරීමක් එක්කද ඒ කතා කරේ නැත්නම් වෙන අදහස්කින්ද? එරුවන් සරණ.
එතන එරුවන් සරණයි. එහෙම නාම රූප වෙන් කිරීම පැත්තකින් නෙමෙයි කතා කරේ, අර සක්කාය දිට්ඨි විග්‍රහය තියෙන්නේ. එතන අර රූපං අත්තෝ සමුන පස්සති කියලා ඒ සක්කාය දිට්ඨිය ඒ සකස් වීම එතන ඒ විග්‍රහයෙන් පෙන්නන්නේ.
එතන අහන්න ඕනේ ඒ අර ඒකේ විෂයාකාර සක්කාය දිට්ඨිය දැන් ඔබතුමිය කිව්වේ රූපං කියන එකත් එක්ක විතරනේ. එතන දැන් වේදනා සංගොක්කොම ඒ ටික
කියන්නේ නැහැ ඉතින් ටිකට ඒ නිසා
එතන අර දෙපැත්තකට ගන්න පුළුවන් රූපං කිව්වේ ටිකක් අර අපි රූප කියනකොට නිකන් අර දැන් චිත්‍රපටිය සංස්කරණේ කරලා තියෙනවනේ කවුරු හරි අපිට බලන්න අපිට ටිකක් අර බාහිර රූප ස්වභාවයක් වගේ මොකද්ද තියෙනවා මම නැති වුණාට ඒ වුණාට එකට අර අපේ පැත්තේ සංස්කරණය කියන එක
එහෙම
අදහසකින් නෙමෙයි. මොකද අර
සංඥා
වේදනා ඒවා ටික එනකොට මේ අපේ පැත්තෙන් සංස්කරණය වෙනවා වගේ කතාව. ඒ අදහසින් නෙමෙයි මම
කිව්වේ.
හිතන්න රුප්පණ කතාවට එනකොට ඒක අමා කියන පැත්තෙන්ම එනවා නේද? බාහිර කතාවක්. ඔව් ඔව්. අක්කාය දිට්ඨිය කියන පැත්ත. හොඳයි. තෙරුවන් සරණයි මින්.
තෙරුවන් සරණයි.
එමන අපි අවසන් කරමු නේද? පොඩ්ඩක් කතාව ගත්තට.
ආ හොඳයි. මේ හරි සතුටේ මොකද අර මේ අර එන්න පිළිපියක් කියන් යනවා කියන පදනමට එන්නේ නැතුව අර අදහස් මේ ඉදිරිපත් කරගෙන කතා බහ කරගෙන මේ ඒ කටයුතු කරන එක ගොඩාක් හොඳයි. මොකද අර මේ අපිට අර ගොඩාක් දුරට අපි සර් මේ අර අර ඉවකරි ප්‍රශ්නයක් ගත්තට පස්සේ ඒක මේ සමහර ඒ ප්‍රශ්නේ කතා කරගෙන යනකොට විවිධ දිශානතින් වලට මේ ගිහිල්ලා අන්තිමේදී අර මූල කාරණේ පොඩ්ඩක් ගිලිහිලා යන ස්වභාවයකට එන්න පුළුවන්. ඒක සාමාන්‍ය සාකච්ඡාවක ස්වභාවය තමයි. නමුත් ඉතින් අර අපිට කියන්නේ යම් කිසි පාදකත්වයක් මේ තියාගෙන කතා කරගෙන යනකොට එතකොට ඒ සීමාවෙන් කියන්නේ ඒකෙන් උඩට යන්න පුළුවන්. අපිට ඒ කාරණයක් එක්ක යනකොට අපිට ඒක කියන්නේ යන්න පුළුවන් තම තියෙන තින් අර එතෙන්දී අර අදහස් එකතු වෙන එක කතා වහකරන එක අර ජීවී ගතිය සජීවී බව ගොඩාක් රැඳෙනවා. ඉතින් ඒක
සතුටයි. මේ පොත මේ අපේ අවසරයි මේ ගෲප් එකට දාලාද තියෙන්නේ අර බලන්න.
මම සුනන්ද මහත්තයාට මේ එව්වා. සුනන්ද මහත්තයාට යෝජනා මේ කියමු අපි ගෲප් වලට දාන්න කියලා. එතකොට අවශ්‍ය කෙනෙක්ට බලන්න පුළුවන්. අනිත් ඒවාට දාන මේ දාන්න පුළුවන් ඒක සනන්ද මහත්තයා. හොඳයි. එහෙනම් මේ වෙලාවේ සම්බන්ධ වෙච්ච පැවිදි උතුමන්ට ඒ වගේම සංවිධාන කටයුතු කරන සනන්ද මහත්මයාට ඒ වගේම මූලිකම සම්ප්‍රදායකත්වයේ ධර්ම අපේ කොගලගේ රවී කොගලගේ මහාචාර්යතුමාට අදහස් දක්වන ඒ වගේම කරුණු පැහැදිලි කරගන්න මේ හැමදෙනාටම මේ කරන්නේ අපි සත්භාවයෙන් යුක්තව සද්ධර්මය පිළිබඳව අදහසක් ඉස්මතු කරගන්න. ඒ නිසා මේ කතා කරන වාරයක් පාසා බලන්න මේ අපිට මට අමාරු කියලා. මට අමාරු ඉඳලා මේ දක්වා මේ පැයයික අමාරු හෝ දෙක වේ සමාසන කාලය අපේ හිත රාග දේශ මෝහ ආදී දේවල් මදමාන ඊර්ෂ්‍යා එකට එක කිරීම ආදී දේවල් වලට ගියේ නෑ, යන්නේ නෑ තල්ලු වෙලා. මේ වෙලාවේ මේ යම් කිසි දේශනාවක් එක්ක කතා බහ අහගෙන ඉඳෙද්දී විමසද්දී ඒක ලොකු උපකාරයක් අපේ ජීවිතවලට මේ පැත්තට යොමු වෙලා තියෙනවා. ඉතින් ඒක උපකාරශීලී. ඒ නිසා මේ දේශනා මේ උතුම් බුද්ධ වචනේ භාග්‍යතුන් වහන්සේ ලෝකයට මහත් අනුකම්පාවෙන් දේශනා කරපු සත්වක සසර නතර වෙලා ඉඳෙද්දී ඊතර වීම පිණිසම මගක් ඉස්මතු කරා. ඒ භාග්‍යවත් උතුරා බුදුරජාණන් වහන්සේ උදෙසා අපගේ නමස්කාරය වේවා. ඒ වගේම මේ උතුම් ධර්ම දේශනාවන් අද්යතන යුගයේදී අපට සමීප කරන්න දේශනාවන් පවත්වන මාගේ ගුරු දේවෝත්තමයන් වහන්සේගේ දේශනාවක් පාදක කරගෙනයි මේ කටයුත්ත කරන්නේ. ඉතින් ස්වාමීන් වහන්සේට ඒ උතුම් ගුණ නාමයේ මේ වෙලාවේ සිහිපත් කරනවා. ඉතින් ඒ වගේම මහාචාර්යතුමාට, ස්නන්ද මහත්මයාට, වගේම සම්බන්ධ වෙච්ච සෑම ගිහි පැවිදි හැමෝම දෙනාටම ධර්ම අවබෝධය පිණිස මේ පුණ්‍ය ශක්තිය උපනිශ්‍රය වේවා කියලා මෙච්චිතින් නතර වෙන සෑම සුරු දෙනාටම තෙරුවන් සරණයි.
සබ් සාදු තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි.